නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්සේවකෝ ဧතං ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අදිවචනං බ්‍රහ්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා ධර්ම දේශනාව සඳහා මාතෘකාව සපයාගත්තේ මග්ග සංයුත්තයේ එන බ්‍රාහ්මණ සංයුත් බ්‍රාහ්මණ සූත්‍රයෙන්. මේ බ්‍රාහ්මණ සූත්‍රය මූලික කරගෙන අපි දැන් ධර්ම දේශනා මාලාවක් පවත්වගෙන යනවා. මේ බ්‍රාහ්මණ සූත්‍රයට ඇත්තටම ප්‍රස්තුත වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා කාලයේදී ආනන්ද සාමින් වහන්සේ ලැබපු අත්දැකීමක් මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ කරන විවරණයක්. එක්තරා අවස්ථාවකදී ආනන්ද සාමින් වහන්සේ සැවැත්නුවර පිණ්ඩපාතේ වැඩම කරනවා. ඒ වෙලාවේදී උන්වහන්සේට දකින්න ලැබෙනවා ජානුස්සෝනි කියන බ්‍රාහ්මණෙක් ඒ සැවැත්නුවර හරහා යනවා අශ්වරථයක් පරිහරණය කරමින්. මේ අශ්වරථය බොහොම සුවිශේෂී අශ්වරථයක්. ඒක සම්පූර්ණයෙන්ම සුදු පාටින් යුක්ත වෙලා තියෙනවා. ඒකට යොදලා තියෙන අශ්වයත් සුදු පාටයි, ඒකේ වහලත් සුදු පාටයි, රෝදත් සුදු පාටයි, වටේ ආවරණය කරලා තියෙන ඒ වියන් ආදියත් ඔක්කොම සුදු පාටයි. ඒ තියා මේ බ්‍රාහ්මණයා ඇඳගෙන ඉන්න සලුපිලි පවා සුදු පාටයි. ඉතින් මේ ස්වභාවය දකින්න ඒ නගරවාසීන් මේ රථය පිළිබඳව මේ සැරසීම පිළිබඳව බොහොම මවිතය පළ කරනවා. ඒ වගේම ඒ අයගේ ප්‍රසාදය පළ කරනවා. ඒ අය ප්‍රකාශයක් කරනවා මේක හරියට නිකන් බ්‍රහ්ම යානාවක් වගේ කියලා, දිව්‍ය යානාවක් වගේ කියලා. ඉතින් මේ කාරණාව දකින ආනන්ද සාමීන් වහන්සේ පිණ්ඩපාතයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් නගනවා. ඒ ප්‍රශ්නය තමයි, ස්වාමීනි, මේ ධර්ම විනය මූලික කරගෙන මෙන්න මෙබඳු යානාවක් පනවන්න පුළුවන්ද? මම මේ වගේ පුදුමාකාර යානාවක් දැක්කා මම මේ පිණ්ඩපාතයේ වැඩම කරනකොට. ස්වාමීන් වහන්සේට පුළුවන්ද මේ මෙබඳු යානාවක් අපේ මේ ධර්ම විනය අදාළ කරගෙන ප්‍රකාශ කරන්න? එතකොට බුදුරජාණන් වහන්සේ කරන ප්‍රකාශය තමයි අපි අද මාතෘකා වශයෙන් තබා ගත්තේ. ඉමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අදිවචනං බ්‍රහ්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. ආනන්ද, මේ ආරෂ්ඨාංග මාර්ගයට කරන් කියන තවත් සමාන වචනයක් තමයි බ්‍රහ්මයානය කියලා කියන්නේ, ධර්මයානය කියලා කියන්නේ. මේ කෙලෙස් සටන සඳහා භාවිතා කරන අනුත්තර වූ ඒ සංග්‍රාම විජය කරන, සංග්‍රාමයේ ජය ගන්නා වූ ඒ යානාව තමයි මේ ආරෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ එතකොට මේ යානාවක් බ්‍රහ්ම යානාවක්, දිව්‍ය යානාවක්, ධර්ම යානාවක් වශයෙන් හඳුන්වන්නේ ආරෂ්ඨාංග මාර්ගය. ඒත් අපි ආරෂ්ඨාංග මාර්ගය මූලික කරගෙන දේශනා මාලාවක් දැන් පවත්වගෙන යනවා. ඒකේ දැන් අපි මේ වෙනකොට සම්මා දිට්ඨිය ගැන දේශනා කළා. ඊළඟට සම්මා කම්මන් සංකප්පය ගැන දේශනා කළා. ඊට පස්සේ සම්මා වාචාව ගැන දේශනා කළා. දැන් අපි පැමිණලා තියෙන්නේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගයට. ඒකට මේ පින්වතුන්ට මතක ඇති සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මාර්ගාංග දෙක ප්‍රඥා ශික්ෂාවට තමයි අදාළ වෙන්නේ. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ මාර්ගාංග තුන සීල ශික්ෂාවට තමයි අදාළ වෙන්නේ. ඉතින් එතකොට දැන් අපි ගත කරන්නේ සීල ශික්ෂාව මූලික කරගෙන කරන විග්‍රහයක. ඒතර සීල ශික්ෂාවේ අංග තුනක් තියෙනවා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒකෙත් දැන් අපි ගත කරන්නේ සම්මා කම්මන්ත කියන මෙන්න මේ මාර්ගාංගය සාකච්ඡා කරමින්. අපි එතකොට ගිය සතියේදී ඉදිරිපත් කළා මූලික හැඳින්වීමක් සම්මා කම්මන්තය ගැන. ඉතින් එතෙන්දී අපිට මුලින්ම දැනගන්න අවශ්‍ය වුණා මොකද්ද මිච්ඡා කම්මන්ත කියලා කියන්නේ. වැරදි හැසිරීම කියලා කියන්නේ කුමක්ද? ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ පානාතිපාතෝ අදින්නාදානං කාම මිච්ඡාචාරෝ කියලා තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඉතින් එතකොට ඒ ප්‍රාණඝාතය ගැන අපි ටිකක් සාකච්ඡා කළා. කොහොමද කෙනෙක් ප්‍රාණඝාතයක් කරන්නේ, මොන මොන අංග සම්පූර්ණ වුණොත්ද එයාට ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්නේ. ඒ වගේම අදින්නා දාණය කියන එක ගැනත් අපි කතා කළා. මොන මොන අංග සම්පූර්ණොත්ද සොරකම් කිරීමක් සිද්ධ වෙන්නේ, කොයි කොයි ආකාරයෙන් මිනිස්සු හොරකම් කරනවද, මොන මොන විදිහේ උපක්‍රම පාවිච්චි කරනවද, ඒවා ගැනත් අපි ටිකක් සාකච්ඡා කළා. ඊට පස්සේ කාමෙහි වරදවා හැසිරීම ගැනත් අපි ටිකක් සාකච්ඡා කළා. කොහොමද ඇත්ත වශයෙන්ම කාමෙහි වරදවා හැසිරීමක් සිද්ධ වෙන්නේ, ඒ අකුසලයේ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අපි පිවිසුණා සම්මා කම්මන්තය ගැන සාකච්ඡා කරන්න. එතකොට බුදුරජාන් වහන්සේ සම්මා කම්මන්තය ආකාර දෙකකින් ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. ඒ පිළිබඳව විස්තර අපිට හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාලීසක සූත්‍රයේදී. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සම්මා කම්මන්තං අහං භික්කවේ ද්වයං වදාමි. මහණෙනි, මම සම්මා කර්මාන්තය කොටස් දෙකක් වශයෙන් පෙන්නනවා. අත්ති භික්කවේ සම්මා කම්මන්තෝ සාසවෝ පුඤ්ඤ භාගියෝ උපදි වේපක්කෝ. මහණෙනි, එක සම්මා කම්මන්තයක් තියෙනවා, ඒක පුණ්‍යපක්ෂයේ පිහිටලා තියෙනවා. හැබැයි ආශ්‍රව සහිතයි, උපදි විපාක ලබා දෙනවා. ඒ කියන්නේ මෙබඳු සම්මා කර්මන්තයක් අනුගමනය කිරීම තුළින් එයාට අනාගතයේදී සැප විපාක, සුව විපාක ලැබෙන්න පුළුවන්. ඒ නිසාම ඒක පුණ්‍යපක්ෂයේ තියෙන ඒ කරන ක්‍රියාවන් පින් වශයෙන් සලකන්න පුළුවන්. ඒ වගේමයි හැබැයි ආශ්‍රව සහිතයි. ඊට පස්සේ දෙවන කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, අත්ති භික්කවේ සම්මා කම්මන්තෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. මහණෙනි, තවත් සම්මා කම්මන්තේ ප්‍රභේදයක් තියෙනවා, ඒක ඇවිල්ලා ආර්යයි. ඒක ආශ්‍රවයන්ගෙන් තොරයි. එහෙම නැත්නම් ආශ්‍රවයන් තොර ආශ්‍රවයන් දුරු වෙන විදිහට තමයි ඒක කෙනෙක් ප්‍රගුණ කරන්නේ. ඒ වගේමයි ඒක ලෝකෝත්තරයි, මාර්ගාංගයක් බවට පත් වෙනවා. එතකොට අපි ඒකේ පළවෙනි කොටස ගැනත් ගිය සතියේ සාකච්ඡා කළා. ඒ කියන්නේ මොකද්ද මේ ආශ්‍රව සහිත පුණ්‍ය පක්ෂයේ පිහිටා තියෙන ඒ උපද විපාක, අනාගතයේදී සැප විපාක ලබා දෙන ඒ සම්මා කර්මාන්තය කුමක්ද? එතකොට බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ අර අපි කතා කරපු මිච්ඡා කර්මාන්තේම ප්‍රතිවිරුද්ධ පැත්ත. පානාතිපාතා වේරමණී, ප්‍රාණඝාතයෙන් වැළකීම. අදින්නා දානා වේරමණී, සොරකම් කිරීමෙන් වැළකීම. කාමේසු මිච්ඡාචාරා වේරමණී, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම. එතකොට මෙන්න මේ කාරණා තුන තමයි මූලික වශයෙන් ඒ සම්මා කම්මන්තේ මුල් කොටස වශයෙන් පෙන්වන්නේ. ඉතින් එතකොට කෙනෙක් තමන් දඬු මුඳුරු ගන්නේ නැතුව ඊළඟට බොහෝම අනිත් සත්තුන් කෙරෙහිත් කරුණාවෙන්, සතුන් මැරීම කෙරෙහි ලැජ්ජා සම්පන්නව, ඒ කෙරෙහි එක්තරා අන්දමකින් බියක් උපදවගෙන, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගතව ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති. මේ ප්‍රාණඝාතය අතහැරලා ප්‍රාණඝාතයෙන් වළකිනෝ. නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පි විහෙරති. ඒ නිසා යා දඬු මුඟුරු පැත්තකට දානවා, ආයුධ පැත්තකට දානවා, බොහොම බය ලැජ්ජාව දෙක සහිතව සියලු සත්වයන් කෙරෙහි දයානුකම්පාවෙන් යුක්තව, කරුණාවෙන් යුක්තව කටයුතු කරනවා. ඊට පස්සේ අදින්නා දානා වේරමණී කියන ඊළඟ කොටසට අපි පිවිසුණා. ඒකෙදී බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අදින්නා දානම් පහය අදින්නා දානා පටිවිරතෝ හෝති. මේ තැනත්තා දැන් එතකොට සොරකම් කිරීමෙන් වෙන් වෙලා සොරකම් කරන්නේ නැතිව වාසය කරනවා. එතකොට ජම් කෙසේ අනුන්ගේ දෙයක්, ඒ අනුන්ගේ බව දන්නවා නම් ඒක මේ නීතියකට විතරක් බය වෙලා නෙමෙයි, ඒක තමන් තුළින්ම දැන් උවමනාවක් ඇති වෙනවා, මේ දේ අනුන්ගේ දෙයක්, මේක මම ගන්න සුදුසු නෑ කියලා යාට උවමනාවක් ඇති වෙනවා. ඒ නිසා යා ඒ කවුරු ළඟ හිටියත් කවුරු ළඟ නොහිටියත් නීතියක් තිබුණත් නීතියක් නැති වුණත් එයාට තේරෙනවා නම් මේක ඇවිල්ලා අනුන්ගේ දෙයක් කියලා එයා ඒක නොගෙන ඉන්න කටයුතු කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාමයේ සුමිච්ඡාචාරා වේරමණී. ඉතින් එතෙන්දී කෙනෙක් ඒ අනුන් සතු කාම වස්තුවක්, සමහරලාට දෙමව්පියන් යටතේ ඉන්න දරුවෙක්, එහෙම නැත්නම් සහෝදරයන් සහෝදරියක් යටතේ ඉන්න දරුවෙක් කෙනෙක්, ඊට පස්සේ නැත්නම් ස්වාමියෙක් භාර්යාවක් සමග ඉන්න දැනට නීත්‍යානුකූලව ඒබඳු සම්බන්ධයක් තියෙන කෙනෙක්, ඒපත් නැතයි යම්කිසි ප්‍රතිපදාවක් නිසා අපිට මහන වෙලා යම්සි වෙනත් ආගමික චාරිත්‍රයක් නිසා බ්‍රහ්මචාරීව ජීවත් වෙන කෙනෙක්. කියන මේ මෙන්න මේ විවිධ පැති නිසා බ්‍රහ්මචාරීව එහෙමත් නැත්නම් කාමසේවනයේ යෙදෙන්නේ නැතිව කෙනෙක්ගේ යටතේ ආරක්ෂාව යටතේ කල්ගත කරන කෙනෙක් එක්ක අයිතා සම්බන්ධයක් පවත්වන්න නැතුව කාම මිත්‍යාචාරයේ යෙදෙන්නේ නැතුව ජීවත් වෙන්න දරන උත්සාහයක්. ඉතින් එතකොට අද අපිට මේකෙම තව තව ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිපදාව තව තව සූක්ෂම කරගෙන ඒ තුලින් ආශ්‍රවයන් වැඩෙන්නෙත් නැති වෙන්න කරන කටයුතු කිරීමක් තමයි අපිට සලකන්න සිද්ධ වෙන්නේ. අර අතිබික්කවේ සම්මා කම්මන්තා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන කොටසදී. මොකද දැන් මෙයා ප්‍රතිපදාවක් වශයෙන් මේ කටයුත්ත දිගට කරගෙන යනවා. එයා සතුන් ඝාතනය කරන්නේ නැතිව එයා පුලුවන් තරම් සියලු සත්වයින් කෙරෙහි කරුණාවන්තව කටයුතු කරනවා. අපි තුමු මෛත්‍රී භාවනාවකුත් වඩනවා. ඉතින් එයාට දැන් අනිත් සත්වයින් කෙරෙහි මෛත්‍රියක් කරුණාවක් තියෙනවා. ඒ නිසා එයාගේ හිතේ විහිංසා සංකල්පනාවක් පහළ වෙද්දී, ඊළඟට ව්‍යාපාද සංකල්පනාවක් පහළ වෙද්දී ඒක එයා හිතේ තියාගන්න නැතුව ඒක දුරු කළා දානවා. ඉතින් ඒ නිසා අපිට තේරෙනවා මෙතෙන්දී එකතකින් සම්මා දිට්ඨියක්, සම්මා සංකප්පයක්, ඒ ප්‍රඥාවෙන් ලැබෙන යම්කිසි අනුග්‍රහයකුත් ලැබෙනවා. ඒ වගේමයි ඒ සඳහා යා වීරයෙකුත් දරනවා. සමහර ලාවට ඇතැම් වෙලාවෙදී එයාගේ හිතෙන් එනවා සතෙක් මරන්න, හොරකමක් කරන්න, කාමමිත්‍යාචාරයේ යෙදෙන්න සමහරලාට කැමැත්තක් ඇති වෙනවා. නමුත් ඒක ඔස්සේ යන්නේ නැතුව, ඒක අනුමත කරන්න යන්නේ නැතිව, ඒකේ තියෙන බරපතලකම, ඒකේ තියෙන වරද තේරුම් අරගෙන නිවැරදිව කාලය ගත කරන්න එයා උත්සාහයක් දරනවා, වීරයක් දරනවා. ඒ නිසා වීරයක් දෙතෙන් සම්බන්ධයක් තියෙනවා. එතකොට එහෙනම් ඊටත් අමතරව එයා හිතගෙන අවධානයෙන් ඉන්න අවශ්‍යයි. මේ මොහොතේ මොකද්ද සිද්ධ වෙන්නේ? තමන්ගේ හිතේ යම්කිසි පෙළඹවීමක්, එහෙමත් නැත්නම් එක්තරා අන්දමකින් හිතේ ඇතිවෙන ලොකු ආසාවක්, ඒ ආසාවට වහල් වීමක් වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා හැමතිස්සෙම හිතගෙනත් සෙවිල්ලෙන් ඉන්න එයාට සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ සම්මා කම්මන්තය ටික ටික ප්‍රතිපදාවක් වශයෙන් එයා වඩනකොට ඒක තනියෙන් යන ගමනක් නෙමෙයි යාට තියෙන්නේ. එතෙන්ට එකතු වෙනවා සම්මා දිට්ඨියත්, සම්මා වායාමයත්, සම්මා සතියත්. එතකොට සම්මා සති සම්මා දිට්ඨිය කියන එක එතකොට එහෙනම් පූර්වාංගම වෙනවා. සම්මා දිට්ඨියෙන් තමයි නිවරදි එල්ලේ ලබා දෙන්නේ. මොකද්ද මිච්ඡා කර්මාන්තේ, මොකද්ද සම්මා කර්මාන්තේ කියලා මේ නිවරදි අවබෝධය, ඒ දැනුම, ඒ දර්ශනය, ඒ දැක්ම ලබලා දෙන්නේ සම්මා දිට්ඨියෙන්. එතකොට ආයක දන්නේ නැත්තම් මොකක්වත් කරන්න බෑ. අපි තුන් කවුරුවත් දන්නේ නැහැ, යම් යම්ස කෙනෙක් දන්නේ නැහැ මේ සතුන් මරුවාම පවක් සිද්ධ වෙනවා අය, ඒක තමන්ටත් අනුන්ටත් අහිතකරය, හානිකරය කියන එක කවුරුවක්වත් දන්නේ නැහැ. ඒ තැනත්තා දන්නේ නැත්නම් එයා ඒක ඔහෙ පිළිපදිනවා. ඒ නිසා එයාට ඒබඳු අවබෝධයක් අවශ්‍ය වෙනවා. එතකොට යම්ස කෙනෙක් ඒ අවබෝධය ලබා තිබීම එහෙමනම් වැදගත්. මේ මිච්ඡා කර්මාන්තයක් කියන්නේ කුමක්ද කියන අවබෝධය, සම්මා කම්මන්තය කියන්නේ මොකක්ද කියන අවබෝධය එහෙනම් එයාට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ අවබෝධය ලැබලා දෙන්නේ, ඒ දැනුම, ඒ දැකීම ලැබලා දෙන්නේ සම්මා දිට්ඨියෙන්. එතකොට ඒ සම්මා දිට්ඨියම තමයි බලපවත්වන්නේ යාගේ හිතේ අර වගේ කාම සංකල්පනාවන්, ව්‍යාබාද සංකල්පනාවන්, විහිංසා සංකල්පනාවන් පහළ වෙනකොට ඒවා අභිරමණය කරන්නේ නැතුව ඉන්න. ඒවා ඔස්සේ යන්නේ නැතුව ඉන්න. මොකද ඒවා ක්‍රියාත්මක කරාම තමයි මේ මිච්ඡා කර්මාන්ත සිද්ධ වෙන්නේ. ඒ නිසා යා ඒ සම්මා දිට්ඨිය, ඒ ප්‍රඥාව මූලික කරගන්නවා මේ යන ගමනට. ඊට පස්සේ හිත ගැන හොඳ අවධානයෙන් ඉන්නේ, සම්මා සතිය ක්‍රියාත්මක වෙනවා. සෝ සතෝ මිච්ඡා කම්මන්තං පජහති, සතෝ සම්මා කම්මන්තං උපසම්පජ්ජ විහෙරති. සාස්ස හෝති සම්මා සති කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ යා දැන් හොඳට දන්නවා මොකද්ද සම්මා කම්මන්තේ, මිච්ඡා කම්මන්තේ කියලා යා දෙක වෙන් කරගන්න දන්නවා. යා සිහියෙන් යුක්තව මිච්ඡා කර්මාන්තය බැහැර කරනවා. ඒ වෙනුවට සතිමත්ව සම්මා කම්මන්තේ වාසය කරනවා. ඒ වගේමයි ඒ මිච්ඡා කර්මාන්ත දුරු කිරීම සඳහා වෑයම් කරනවා. සම්මා කම්මන්තේ තුල වාසය කරන්න උත්සාහන්ත වෙනවා. සෝ මිච්ඡා කම්මන්තස්ස පහානාය වායමති, සම්මා කම්මන්තස්ස උපසම්පදාය. ස්වාස හෝති සම්මා වායාම. එතකොට අපිට තේරෙනවා මේ සම්මා කම්මන්තය කියන එක තවත් අංග තුනක් එක්ක අත්වල් බඳගෙන යන ගතියක් තියෙනවා. ඒක තමයි මම මේ රූප සටහනෙත් ඉදිරිපත් කළා තියෙන්නේ. මේ සම්මා කම්මන්තය කියන එකට උදව් වෙනවා සම්මා දිට්ඨිය, සම්මා වායාමය, සම්මා සතිය. ඒතකොට දැන් මේ ගමනේ යද්දී දැන් මේ ටික ටික ඉස්සරහට ඉස්සරහට එයා කටයුතු කරගෙන යද්දී එයා ප්‍රතිපදාවක් වශයෙන් ටික ටික ඒ සම්මා කම්මන්තය තුල ජීවත් වෙන්න උත්සාහවන්ත වෙනවා. ඒ සඳහා වෑයම් කරනවා, හිත ගැන අවධානයෙන් ඉන්නවා. තවත් පියවරක් වශයෙන් මේ හරහා ආශ්‍රවයන් ජනිත නොවන ආකාරයෙන් කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. දැන් අපි තුමු අපේ හිතේ තියෙනවා නම් කාමාශ්‍රවය. එතකොට අපේ හිතේ කාමසිතුවිලි පහළ වෙනවා. ඉතින් ඒ කාමසිතුවිලි හරහා ඔන්න මිච්ඡා කර්මාන්තයක් කරන්න සමහරට හිතෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු කාම මිත්‍යාචාරයේ දෙන්න සමහරලාට ඒ කාමාශ්‍රවය ඉස්මතු වී පැමිණීම නිසා ඇතන් කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා. නමුත් එයා ඒක තේරුම් අරගෙන ඒ ආශ්‍රවයන්ට අහුවෙන්නේ නැතිව ඒ පැමිණිච්ච කාමාශ්‍රවයට නැත්නම් කාමච්ඡන්දයට අහුවෙන්නේ නැතිව උත්සාහයෙන් එයා ඒක අයින් කරලා දාලා ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් අපි හිතමු හිතේ තියෙනවා ඇතැම් වෙලාවට පටිඝානුසයක්, ද්වේෂය ඇති කරන ගතියක්, තමන් නුරුස්නා දෙයක් සිද්ධ වෙනකොට, අකමැති දෙයක් සිද්ධ වෙනකොට, අකමැති කෙනෙක් දකින්නකොට හිතේ පහළ වෙනවා එක්තරා අන්දමකින් ද්වේෂයක්. ඉතින් ඒක හඳුන ගන්නවා. මේ වෙලාවේදී පටිඝානුසය ක්‍රියාත්මක වෙලා දැන් මේ තියෙන්නේ කියලා ඒ තත්ත්වයේ තේරුම් අරගෙන එයා උත්සාහවන්ත වෙනවා ඒකට උල්පන්දම් නොදී ඉන්න, ඒකට අනුග්‍රහ නොකර ඉන්න. එතකොට අන්න මොකද වෙන්නේ? ඒ සම්මා කම්මන්තය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඒ පටිඝය වර්ධන වෙලාවොත් තමයි අර විදිහට සමහර වෙලට ප්‍රාණඝාතයක් දක්වා නැත්නම් තවත් කෙනෙකුට හිරිහැර කිරීමක් දක්වා ඉස්සරහට යන්නේ. නමුත් දැන් එයා හඳුනගත්තා දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ පටිඝානුසයක්. එහෙනම් මම මේ අනුසය දුරු කිරීම සඳහායි දැන් උත්සාහන්ත වෙන්න තියෙන්නේ කියලා එයා උත්සාහන්ත වෙනවා ඒ සඳහා. මේ විදිහට දැන් තවත් පැත්තකින් අපිට කතා කරන්න පුළුවන්. ප්‍රාණඝාතයෙන් වළකිනවා වගේම එයා දැන් තවත් කෙනෙකුට ආරක්ෂාවක් සපයන්න, ඒ වගේම අභේදානයක් දෙන්න, එයාව සුවපත් කරන්න, රෝගයකින් දුරු කරන්න, මේ ආදී වශයෙන් ඒකේ සම්පූර්ණ කුසල පක්ෂය තමයි දියුණු කරගෙන යන්නේ. ඒ කෙනෙකුට හිරිහැර කරදර කරනවා වෙනුවට කෙනෙකුට උදව් උපකාර කරුණාවෙන් පිහිටවීම කරගෙන යනවා. දැන් මේ කටයුත්තේදී දැන් මේ තැනත්තා දැන් මේ ලෝකෝත්තර සම්මා කම්මන්තයේදී විශේෂයෙන්ම ඒ තමන් කරන යහපත් ක්‍රියාවන් නිසාත් ඒ යහපත් ක්‍රියාවන් මූලික කරගෙන මම මගේ කියලා හැඟීමක් ඇති වෙනවද? එහෙමත් නැත්නම් ඒ හරහා අවිද්‍යා ආශ්‍රවයක් දියුණු වෙනවද කියලා ටිකක් සැලකිලිමත් වෙනවා. අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි සතෙක්ව මරණයෙන් නිදහස් කරා. අපි හිතමු මරන්න හිටියා හරකෙක්. අපි ඉතින් සෑහෙන ගාණක් දීලා ඌව අරගෙන යම්කිසි සුවපත් මේ හොඳ තැනකට ඒ සතාව බාර දීලා ආරක්ෂා කරගන්න කියලා. එහෙම නැත්නම් අපිම ඒ සතාව ආරක්ෂා කරගෙන ඉතින් ඒ සතාවට අභේදානය දුන්නා, මරණයෙන් බේරගත්තා. ඉතින් ඕකේ සාමාන්‍ය සිද්ධිය තමයි අපි ඒ කරපු කුසලය නැවත නැවත සිහි කරන එක. කතම් මේ පුඤ්ඤං නම් කියලා මේ මම මෙහෙම පින්කමක් කළා කියලා මේ අභිනන්දනයක් කරන එක ගැන සතුටු වෙනවා. ඉතින් ඒකත් දහමේ එක පැත්තක්. ඉතින් ඒක එක අතකින් අර සම්මා කම්මන්තයේ මුල් මට්ටම කියලා කියන්න පුළුවන්. එයා දැන් කෙනෙක්ව මරණයෙන් බේරගත්තා. ඉතින් මමයි මේ තනත්තාට මේ සතාට පිහිට උනේ. මන් නිසා තමයි මේ සතා අද ජීවත් වෙන්නේ කියලා ඒ තමන් කරපු හොඳ ක්‍රියාව ගැන මෙනෙහි කරමින් ඒ ගැන සතුටු වෙනවා. ඒක වැරද්දක් නැහැ. හැබැයි දැන් මේ යෝගාවචරයම මේ තනත්තම ඊට එහා යන ප්‍රතිපදාවකට පැමිණෙනකොට පිවිසෙනකොට එයා ඒ සිතුවිල්ල හඳුනගන්නේ හුදෙක් සිතුවිල්ලක් වශයෙන්. උදාහරණයක් වශයෙන් සතිපට්ඨානයේ චිත්තානුපස්සනාවක් වඩද්දී කෙනෙක් සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති විත දෝසං වා චිත්තං විත දෝසං චිත්තන්ති පජානාති කියන මට්ටම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ එයා දැන් හිතේ ද්වේෂයක් හටගත්තොත් ද්වේෂයක් බව දන්නවා. හිතේ මෛත්‍රියක් හටගත්තොත් කරුණාවක් හටගත්තොත් ඒ බවත් දන්නවා. හැබැයි ඒ වෙලාවේදී ඒක වර්ධනය කර කර ඒක ඔස්සේ යමින් ඒ ගැන හිත හිතා ඒක අභිනන්දනය කරන්න යන්නේ නැහැ. එයාට මතක් වෙනවා දැන් මේ සතා ජීවත් වෙන්නේ මම නිසා. නැත්තම් මේ සතා ඒ තමන් මුදවාගත්ත හැටි මතක් වෙනවා. සාමාන්‍ය ප්‍රතිපදාවේ තියෙන්නේ ඒක මතක් කර කර මතක් කර කර සතුටු වෙමින් ඉන්න ඉඳීම හරහා කුසලයේ වර්ධනය කිරීම. නමුත් දැන් මෙයා යන්නේ වෙන පැත්තක. දැන් මේ ආත්ම වර්ණනා කරමින් මේ පහළ වෙන සිතුවිල්ල එයා තේරුම් ගන්නවා. මම දැන් කුසලයක් කරා, මේ කුසලය හරහා දැන් කෙනෙක් හදන්න ඉදිරිපත් වෙලා තියෙනවා. පටන් ගන්න තියෙනවා. කරපු කුසලයේ මතක් වෙනවා. හොඳ පින්කම මතක් වෙනවා. ඒ පින්කම හරහා කෙනෙක් හදනවා. පුද්ගලෙක් හදනවා. ඒකට දැන් මෙයා ඉඩ තියන්නේ නැහැ. එයා එතන තේරුම් ගන්නවා දැන් මේ මමෙක් තමයි හදන්නේ. පුද්ගලෙක් තමයි හදන්නේ. සතාව බේරපු මමෙක්. සතාව නිදහස් කරපු කෙනෙක්. පුද්ගලෙක්. එතකොට මේ පුද්ගලෙක් ඉදිරිපත් කරගෙන මමෙක් මූලික කරගෙන ආත්ම වර්ණනාවක් කරගෙන ඒ ආත්මීය සංකල්පනයක් තව තවත් වර්ධනය කරන අන්දමින් තමයි මේ සිතුවිල්ල පහළ වෙන්නේ. හැබැයි යා ඒක හඳුනගෙන ඒක හුදෙක් සිතුවිල්ලක් බව තේරුම් අරගෙන ඒක පැත්තකට දානවා. ඒක දිගට අරගෙන යන්නේ නැහැ. එතකොට පින්වත්නි බැලුවාම අපි සාමාන්‍යයෙන් ගිනගෙන ඉන්න ප්‍රතිපදාවට ටිකක් වෙනස් මේ කතා කරන ප්‍රතිපදාව. සාමාන්‍යයෙන් අපි තේරුම් ගන්න තියෙන්නේ අපි පින් කරාම ඒක ඔන්න පොතක සටහන් කරා පින් පොත කියවමින් තමයි කාලය ගත කරන්නේ. එහෙම එකක් නෙමෙයි දැන් මේ කතා කරන්නේ. ඒ වෙනුවට කුසල අකුසල් දෙකම පැත්තකට දාන ප්‍රතිපදාවක් මේ කතා කරන්නේ. එතකොට එහෙමනම් සතිපට්ඨානේ චිත්තානුපස්සනා මට්ටමකට කෙනෙක් පැමිණනකොට යා කුසල් සිතක් පහළ වුණත් ඒක තේරුම් ගන්නවා. අකුසල් සිතක් පහළ වුණත් ඒක තේරුම් ගන්නවා. ඒ එකක්වත් එකකට වඩා උසස්සේ පහත්ය කියලා සලකන්නේ නැතිව ඒවා හුදෙක් සිතුවිලි මාත්‍රෙන් අත්හැරලා දානවා. ඒ වෙනුවට හිතේ විවේකයේ පැත්තට කිසිවක් උපාදාන නොකරන පැත්තට අනිශ්චිත වූ ස්වභාවයක් ඔස්සේ යා එයාගේ අවධානය යොමු කරනවා. ඒතර සම්පූර්ණ ප්‍රතිපදාවේ වෙනසක් තියෙනවා මෙතන. දැන් එතකොට බුදුරජාන් වහන්සේ මේ පැති ටිකක් සූක්ෂමව විග්‍රහ කළා තියෙනවා. ඉතින් මේ වගේ පැතිවලදී දැන් අපිට ඕනම් මතක් කරගන්න පුළුවන්. දැන් එයා තවත් කෙනෙකුට මොකක්වත් කරදරයක් හිරිහැරයක් නොකර ඉඳීම සඳහා තමන්වම උපමා කරගන්න. දැන් තමන් යම්කිසි දෙයකට අකමැති නම් අනිත් කෙනෙකුත් ඒකට අකමැති. තමන් යම්කිසි කෙනෙක් යම් අඬුවමකට හිරිහැරයකට ලක් වෙන්න අකමැති නම් අනුනුත් ඒ හිරිහැරයකට කරදරයකට පත් වෙන්න අකමැති කෙනෙක් එයාට හොඳට තේරෙනවා. ඒ වගේමයි සියලුම සත්වයෝ මේ සැප කැමැතිවයි වාසය කරන්නේ. සියලුම කෙනා සියලුම අය දනුවන් වලට කැමති නැහැ. ඒ නිසා තමන් සැප කැමති නම් එබඳු සැප කැමති කෙනෙක්ව ඒ සැපෙන් දුරු කිරීම කියන එක තමන්ට අනාගතයේදී අනිවාර්යයෙන්ම ඒක විපාක ලැබෙනවා කියලා යතේරුම් අරන් තියෙනවා. ඉතින් ඒ වගේ මේ තනත්තා ටික ටික ඒ තමන් උපමා කරගෙන බොහොම යහපත් ජීවිතයක් ගත කරනවා. හැබැයි මේක තවත් පැත්තක් අපිට හඳුනා ගන්න පුළුවන්. අනිත් කෙනෙක්ගෙන් තමන්ට මොකක් හරි හිරිහැරයක් පැමිණුණොත් අපි වගේ ඒ හැමෝම මේ ප්‍රතිපදාව පුරන්නේ නැහැනේ. තවත් ඇතැම් කාරණාවලදී අනිත් අය සමහරලාට ඔන්න අපිව හෙලා දකිනවා. අපිට හිරිහැර කරනවා, අඩත්තේට්ටම් කරනවා, කරදරයක් කරනවා, ගහනවා, බනිනවා. ඉතින් මේ මොනවා හරි දේවල් වෙන්න පුළුවන්. දැන් මේක වුණත් නැවත නැවත මතක් වෙන්න පුළුවන්. මේ වැඩේ සිද්ධ වුණා, මේ කරදරේ සිද්ධ වුණා. ඔන්න ඉතින් ගෙදර ආවට පස්සේ ඒක මතක් වෙනවා. ඒක මතක් වෙනකොට අන්න ආයෙත් හිතේ ද්වේෂයක් ඇවිස්සෙනවා. ආයෙත් ගිහිල්ලා පලිගන්න හිතෙනවා. එකට එක කරන්න හිතෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. එතෙන් දැන් යෝගාවචරයේ මුලදී යා ඒක හිතේ ද්වේෂය පහළ වෙන බව තේරුම් අරගෙන ද්වේෂය අත්හැරලා දානවා. නැත්තම් මෛත්‍රියකුත් වඩනවා. ඒකත් කරන්න පුළුවන්. හැබැයි ටික ටික එයාගේ හිතේ සූක්ෂම භාවයක් ඇති වෙන්න ඇති වෙන්න එයා තේරුම් ගන්නවා මේ මගේ හිතේ තියෙන එක්තරා අන්දමකින් පලිගන්න අදහසක්. මගේ හිතේ තියෙන මේ යා කරපු දෙයට එක ටික කරන්න ඕනේ ගතියක්. අන්න ඒ එකට එක කරන ගතිය සාරම්භය කියලා කියනවා. ඒ එකට එක කරන ගතිය මගේ හිතේ නැත්තම් ඒක දුරු කරගන්න පුළුවන් නම් එහෙමනම් මගේ හිත නිවාගෙන තැම්පත් කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න අවකාශයක් තියෙනවා කියලා දැන් මේ යෝගාවචර තව තව එකතකින් මේ හිතේ පහළ වෙන සිතුවිලි වල ඒ තියෙන සූක්ෂම පැති විග්‍රහ කරලා බලනවා. යා විමසලා බලනවා. ඉතින් මේ කාරණාව ගැන හරි ලස්සන ගාතාවක් එනවා ධම්මපදයේ. බුදුරජාණන් වහන්සේ කියනවා සචේ නේරේසි අත්තානං කංසෝ උපහතෝ යථා ඒස පත්තෝසි නිබ්බානං සාරම්භෝ තේන විච්ඡති. හරියට මේ මුව පිට කඩපු, ඒ කියන්නේ කට් මේ ලෝහ භාණ්ඩයක් ඒක කැඩිලා තියෙන්නේ. ඒක බිඳිලා තියෙන්නේ. ඉතින් ඒ බඳු ලෝහ භාණ්ඩයකට කවුරු හරි කෙනෙක් තට්ටු කළොත් ඒක එහෙම්ම වියකිලා යනවා. ඒ හඬ එහෙම්ම වියකිලා යනවා. දෝංකාර දෙන්නේ නැහැ. නින්නාඳු දෙන්නේ නැහැ. අපි දන්නවා සාමාන්‍යයෙන් ලෝහ භාණ්ඩයකට පොඩ්ඩක් තට්ටු කරොත් එහෙම යම් සද්දයක් නැගුවොත් ඒක නැවත නැවත රාව ප්‍රතිරාව නංවනවා. නමුත් ඒවා ලෝහ භාණ්ඩේම කැඩිලා නම් ඒක බිඳිලා නම් තියෙන්නේ. ඉතින් අපි තට්ටු කරාට ඒක රාව ප්‍රතිරාව නංවන්නේ නැහැ. එහෙම් මේක අවසන් වෙනවා. මෙන්න මේ කැඩිච්ච ලෝහ භාණ්ඩයක් ඒ රාව ප්‍රතිරාව නංවන්නේ නැතිව ප්‍රතික්‍රියා දක්වන්නේ නැතිව ඒ ආපු ඝට්ටනය එහෙම්ම ෂේ කර හරිනවා වගේ ඒක එහෙම්ම උරාගත්ත එහෙම්ම අවසන් වුණා. අන්න ඒ වගේ තමයි ඩු ඒසපත්තෝසි නිබ්බාණං සාරම්භෝතේ නවිජ්ජති. යම්කිසි කෙනෙක් තුළ මෙන්න මේ එකට එක කිරීම නම් වූ ඒ සාරම්භය නැත්තම් අන්න යා නිවනට පැමිණුණු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් පොඩ්ඩක් අපි සූක්ෂමව අපේ හිත දිහා බැලුවොත් මොකක් හෝ අපිට අසාධාරණයක් වුණාම, මොකක් හෝ අපිට අකටයුත්තක් වුණාම, එහෙම නැත්නම් තමන්ව නොසලකා හැරියාම, තමන්ට ලැබෙන්න තියෙන ගෞරවය නොලැබුණාම, අනිත් කෙනෙක් තමන්ට ඒ ගෞරවය දැක්වේ නැති වුණාම, මේ හැම තැනකදීම හුඟක් වෙලාට අපේ හිත රිදෙන්නේ ඒ අපි එක 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 බලාපොරොත්තු වුණා ඒවත් ඒ වගේමයි. අපි ඒ අනිත් තැනත්තාට යම්සි පාඩමක් උගන්වන්න ඕනේ, එයාගෙන් පලි ගන්න ඕනේ, එක ටික මම කරන්න ඕනේ කියලා ඒ අපේ හිතේ එනවා ආයිත් අනිත් පැත්තට හැඟීමක්. හරි, මෙන්න මේ වගේ හැඟීමක් හරහා අපි කෙනෙක් තමයි හදන්නේ, පුජ්‍යලයක් තමයි හදන්නේ. ඒතර මට තමයි එයා දෙයක් කළා තියෙන්නේ. මම කියන පුජ්‍යලයාට, මම කියන මහා අපි හිතමු වැදගත් කෙනෙකුට යමක් එයා මේ නොසලකා හරින්න නැත්නම් නොවැදගත්ෙක් යමක් කළා. ඒතරේ මගේ වැදගත්කම, මගේ පූජනීයත්වය මම ඉස්මතු කරගන්නවා, මම ඒක හදාගන්නවා. ඒතර මට එහෙම දෙයක් කිරීම ගැන මගේ හිතේ නොසතුටක් පහළ වෙනවා. ඒ නිසා ඉතින් මම එයාගෙන් පලි ගන්න එකට කරන්න ඔන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ හැම තැනකම පුජ්‍යල භාවයක් තියෙනවා. ඒතර පුජ්‍යලයක් මූලික කරගෙන තමයි ඒතර මේ කටයුතු සියල්ල සිද්ධ වෙන්නේ. ඉතින් ඒතකොට අපිට තේරෙනවා යම්සි කෙනෙක් මේ සියුම් පැති තේරුම් ගන්න එයා හඳුනගන්නේ එයාගේ හිතේ ක්‍රියාත්මක වෙන අවිජ්ජා අනුසය. ඒ අවිද්‍යා අනුසයෙන් තමයි, නැත්නම් අවිද්‍යා ආශ්‍රයෙන් තමයි මේ ඔක්කොම ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ. මමෙක් හැදීම නිසා තමයි එතකොට මේ තැන් තැන් වල ඔක්කොම කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ යෝගෝත්තර මාර්ගයකදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ ආශ්‍රවයන් වර්ධනය කරනවා වෙනුවට දුර්වල කරන ප්‍රතිපදාවක්. අනුසය ධර්මයන් වර්ධනය කරනවා වෙනුවට අනුසය ධර්මයන් ඡය කර හරින ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. දැන් අපි හිතමු අපි අදින්නා දාන වේරමණී කියලා ඒ සොරකම් කිරීමෙන් වැළකිලා ජීවත් වෙනවා, ඒ වෙනුවට පරිත්‍යාග කරනවා, දානයක් දෙනවා. දැන් පිකර දානයක් දුන්නහමත් මේ කලින් කිව්වා වගේම ඒක ගැන අපේ හිතේ මතකයක් සිහි කැඳවීමක් සිද්ධ වෙන්න පුළුවන්. අපි දානයක් දීලා ආයි ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ තින් මතක් වෙනවා මං තමයි මේකෙදි මූනික වෙලා කටයුතු කරේ, මං තමයි වැඩි මේ කොට දෙයක් පූජා කළේ, මම තමයි වැඩියෙන්ම වීදම් කළේ, මම තමයි වැඩියෙන්ම මහන්සි වුණේ කියලා මේ මොකක් හරි දෙයක් අල්ලගෙන සමහර විට කෙනෙක්ගේ හිතේ නැවත නැවත යම් යම් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඉතින් එයා තේරුම් ගන්නවා මේ කුසලයක් තමයි කළේ, පින්කමක් තමයි කළේ. හැබැයි මේ පින්කම අල්ලගෙන දැන් ඔන්න හිත කෙනෙක් හදනවා, මමෙක් හදනවා කියලා එයා තේරුම් ගන්නවා මේ කොහොමද මේ පින්කම කරහා කෙනෙක් හදන්නේ. පින්කමක් කරහා මාන්නයක් හදන්නේ කොහොමද? පින්කමක් කරහා මමෙක් හදන්නේ කොහොමද? පරිත්‍යාගයක් කිරීම හරහා, පිහිටවීමක් කරහා, දානයක් දීම හරහා කොහොමද කෙනෙක් පුජ්‍යලයක් ඒ එබඳු පුජ්‍යල භාවයක් හිතේ ගොඩනගන්නේ කොහොමද කියලා එයා පොඩ්ඩක් විමසලා බලනවා. මොකද එබඳු පුජ්‍යල භාවයක් ගොඩනැගීම තුළ කුසල් රැස් වෙනවා. හැබැයි කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා හිතා ගැනීම නිසා අවිජ්ජා අනුශ්‍රයකුත් අවිද්‍යා ආශ්‍රයකුත් එතන තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ මුල් මට්ටමේදී කියන්නේ ඒක සාසව, ඒක ආශ්‍රව සහිතයි, පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. ආශ්‍රව සහිතයි, උපදි විපාක සහිතයි, පින්පක්ෂේ පුහිටලා තියෙනවා. දැන් මේ ලෝකෝත්තර මාර්ගයේදී එයා උත්සාහවන්ත වෙන්නේ ඒ අනාශ්‍රව වූ ප්‍රතිපදාවක යන්න. ආශ්‍රවයන් වර්ධනය කරනවා වෙනුවට ආශ්‍රවයන් ඡය කර හරින තමයි උත්සාහන්ත වෙන්නේ. ඉතින් එතකොට මේ ලෝකෝත්තර මාර්ගයේ විස්තර කරද්දිත් බුදුරජාන් වහන්සේ බොහොම සූක්ෂම අන්දමින් මේ ප්‍රතිපදාව තව ටිකක් සැලකිල්ලෙන් පුරනවා කියන එක මතු කරලා දීලා තියෙනවා. තීහිපි කාය දුච්චරිතේහි ආරති විරති පටවිරති වේරමණී කියලා, අර වේරමණී කියන වචනේ විතරක් පාවිච්චි නොකර තවත් සියුම් කිරීමක්, තව තව මේ සිද්ධ වෙන දේ ගැන සිහියෙන් සිටීමක්, තව තව සූක්ෂමව මේ නිවැරදි ප්‍රතිපදාව ගමන් කිරීමක් ටිකක් අවධාරණය කළා තියෙනවා. ආරති විරති පටිවිරති වේරමණී, මේ විශේෂයෙන්ම ඒ වැරදි ප්‍රාණඝාතයෙන් අදත්තාදානයෙන් කාම මිත්‍යාචාරයෙන් බැහැරින්ම බැහැර වෙනවා, අයින්ම කළා දානවා. ඒකේ වෙදෙන්නේ මේ පදු දෙයක් යෙදෙන්නේ යන්නෙම නැහැ කියලා, අන්නේ වගේ බොහොම මේ පැත්තකටම දාන ගතියක් ඒකේ තියෙනවා. ඊට පස්සේ අපිට ඕනනම් තව පෙවිසෙන්න පුළුවන්. දැන් අදින්නා දාන වේරමණී කියන එක එහෙම ගත්තාම එතන තියෙන හුඟක් දුරට ඒ තනත්තාගෙන තේ යෝගාවචරයාගේ දැන් හිතේ රජ කරන එක්තරාන්දමකින් අවංකකමක් කියලා කියන්න පුළුවන්. එයා තව කෙනෙක් ඉඳද්දි කියලාවත් එහෙම නැත්නම් මෙතන නීතියක් තිබුණා කියලාවත් නෙමෙයි දැන් ආරක්ෂා වෙන්නේ, තමන්ගේම හිතේ පහළ වෙන අවංකකම හරහා තමයි දැන් එයා ආරක්ෂා වෙන්නේ. එයා බොහොම අවංක කෙනෙක්. ඒ තමන්මයි දැන් ප්‍රතිපදාවක් පුරන්නේ. නීතියකට යටත් වෙලා නෙමෙයි. තමන්ම ප්‍රතිපදාවක් ඒකේ තියෙන යහපත් බව තේරුම් අරගෙන, හොරකම් කිරීමේ තියෙන අයහපත් බව තේරුම් අරගෙන, ඒ යහපත් දේ වුණත් මමෙක් පුජ්‍යලේක හදන්නෙත් නැතිව දැන් යන තරම් බොහොම සූක්ෂම පැත්තකට තමයි යා ගමන් කරන්නේ. දැන් එතකොට තවත් පින්වත් මේ පැතිවල බුදුරජාන් වහන්සේ විස්තර කරද්දී කොයිතරම් සියුම් සියුම් පැති මතු කළා තියෙනවද කියනවනම්, දැන් අපේ හිතේ බැඳීමක් ඇති වෙන හැටි, ඇලීමක් ඇති වෙන හැටි විවිධ ක්‍රමවලට විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා අපි කයක්, ඒ කියන්නේ මනුස්ස කයක් එක්ක තවත් මනුස්ස කයක් ස්පර්ශ වීම හරහා එතන රාගයක් මේ මතු වෙලා, එතන බැඳීමක් ඇති වෙලා, ඉතින් ඒ තනත්තාගේ ඒ පහස, ඒ සුවය තවදුරටත් ඉල්ලන ගතියක් තියෙන්න පුළුවන්, කාය සංසර්ගයක් කියලා කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා ඒ පමණක් නෙමෙයි, ඇතැම් වෙලාවට අපි සද්දේ පවා අහන්න කැමතියි. කියන තවත් කෙනෙක්ගේ මිහිරි සද්දයක් අහන්න කැමති. ඒ හරහා අපේ හිතේ ලොකු කැමැත්තක් ඇති වෙනවා. ඒ හරහා අපේ හිත බැඳෙනවා. තවත් වෙලාවට අපි කෙනෙක්ගේ දර්ශනය බලන්න කැමති. අපි එයා අපිට ප්‍රිය උපදවන කෙනෙක්. ඒ නිසා එයා දිහා බල බල ඉන්න මම කැමති. ඒ නිසා සමාලාවට එයාගේ පින්තූරයක් අරගෙන, ඡායාරූපයක් අරගෙන ඔන්න මං ඉන්න තැන ඒක තියාගන්නවා. මේසේ තියා, මේ සුඩ තියාගන්නවා. නැත්තම් බිත්ති එල්ල ගන්නවා. එයා දිහා බල බල ඉන්නවා. ඉතින් එතකොට අපි මේ රූපය දැකීම හරහාත් අපේ හිත බැඳෙනවා. ඊළඟට මම එයත් එක්ක සාකච්ඡා කර කර ඉන්න කැමතියි. මම එයත් එක්ක කතා කර කර ඉන්න කැමතියි. මොකද මගේ ඇතුලේ තියෙනවා එයා කෙරෙහි ලොකු කැමැත්තක්. ඉතින් අපි දන්නවනේ, ඉතින් දැන් ඔය තරුණ කාලෙදී පෙම්වතුන් පෙම්වතියන් එකතු වෙලා ඉතින් කොහේ හරි අයිනක් කල්ලගෙන කතා කර කර ඉන්න හරි කැමතියි. ඉතින් යන්නේ සමුල්ලපණය කියලා කියන ඒ උණුහා කරන ඒ සාකච්ඡාව, ඒ කතා කිරීම හරි ප්‍රිය උපදවන ගතියක් තියෙනවා. ඉතින් ඒ හරහා අපේ හිත බැඳෙනවා සම්පූර්ණයෙන්ම. ඉතින් මතක් වෙන්නේ මේ කතා කරපු දේවල්, කතා කරන්න ඉන්න දේවල්. ඉතින් ඒ තුළ ලබන ඒ සතුට තමයි මතක් වෙන්නේ. දැන් එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහරවිට ඒ එයා පරිහරණය කරන දේක් දැන් මම ඉල්ලගෙන පරිහරණය කරනවා. ඒ හරහාත් හිත බැඳෙනවා. ඉතින් මේ වගේ ඒ සමසම්භෝගයකට යනවා. අනිත් කෙනත් එක්ක තමන් බෙදා හදාගෙන කටයුතු කරන්න ගිහිල්ලා ඔන්න හිත බැඳෙනවා. ඉතින් මේ වගේ මේ හිත බැඳෙන පැති, දැන් මේ කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා කතා කරද්දී දැන් මේ යෝගාවචරයේ කෝණන් සැලකිලිමත් වෙන්න පුළුවන්. කොහොමද මේ හිත බැඳෙන්නේ? කොයි ආකාරයෙන්ද මේ කාමයන් කෙරෙහි හිත ඇලෙන්නේ කියලා යා බොහොම සූක්ෂම පැති මේ තුල හඳුනා ගන්නවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ ඒ පෙන්නන ප්‍රතිපදාවේ දැන් කාම මිත්‍යාචාරයෙන් වැළකීමම නෙමෙයි, ඊටත් එහා ගිහිල්ලා දැන් සීලයක් ආරක්ෂා කරද්දී එයා බොහොම සැලකිල්ලෙන් දැන් බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න තමන්ට පුළුවන්ද කියලාත් ඕමනම් කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්. මේ තමන් තුල ඇතිවෙන මේ ලිංගික ආශාව, එහෙම නැත්නම් මේ කාමසේවණ සඳහා ඇතිවෙන කැමැත්ත පැත්තකට දාලා බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න පුළුවන්ද? දැන් මේ එකතකින් උඩුගම් බලා පීනන ගමනක් දැන් මේ කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දිත් හරි ලස්සන සූත්‍රයක් හම්බුනවා සත්ත මේතුන සූත්‍රය කියලා. එහෙම නැත්නම් මේකටම කියනවා මේතුන සූත්‍රය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා සමහර වෙලාවට මේ ස්ත්‍රියක් පුරුෂයක් ඔවුනොවුන් හා මෛතුන සේවනයේ නොයෙදුනත් හැබැයි එක්තරා අන්දමක එබඳු සම්බන්ධයක් තියෙනවා. එක්කෙනෙක් ඉන්නවා ඒ අරතරන් දුරට යන්නේ නැහැ. හැබැයි අනිත් කෙනාගේ මේ අපිටම අතින් ඇල්ලීම් එහෙම නැත්නම් මේ සම්බාහනය කිරීම ඒ වගේ යම් යම් ඒ අනිකුත් දේවල් ඉවසනවා. ඒ තුලින් එයා සතුට වෙනවා. උච්චාදන පරිමද්දන නහාපන සම්බාහනං සාදීයති. තව අනිත් අපි කැමති කෙනා ඇවිල්ලා අපිව අල්ලනවා, අත ගන්නවා, ඉඹිනවා, එහෙම නැත්නම් නහවනවා, සම්බාහනය කරනවා. ඉතින් මේවා කැමති වෙනවා. හැබැයි ඉතින් අර කත හැරලා තියෙන්නේ සම්පූර්ණේ මෛතුන සේවනයට යන්නේ නැහැ. මේක කැමති වෙනවා. මේ මට්ටම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා කෙනෙක් සූක්ෂම ප්‍රතිපදාවකට පිවිසෙනකොට ඒ සම්පූර්ණ කාමයන් අතහැරලා දානකොට මේ දැන් මේ කියපු දේත් අතහැරලා දානවා. එයා අර වගේ අතින් අල්ලා ගැනීම එමත් නැත්තම් ඒ සම්බාහනය කිරීම නැත්තම් නෑවීම ඒ වගේ ඒ දේවල් පවා දැන් මෙයා අතහැරලා දානවා. ඊට පස්සේ කියනවා මාතුගාමේන සද්දින් සංජග්ගති සංකීලති සංකේලායති. තවත් කෙනෙක් ඒ කාන්තාවක් එක්ක අපි තුමු දැන් පුරුෂයෙක් නම් කාන්තාවක් එක්ක ඉතින් සමහරවිට නිකන් අපි තුමු එකට ගමන් කරනවා, එකට සෙල්ලම් කරනවා, අන්න ඒ වගේ කටයුතු කරනවා. එතකොටත් අන්න ඒ තුලත් බුදුරජාණන් වහන්සේ කියන මෙතනත් තියෙන්නේ අර මේ මෛතුන ධර්මයේ මේ එක්තරා සියුම් පැත්තක්. අර බොහොම ඕලාරික රළු මට්ටමේ එකක් නෙමෙයි. දැන් හැබැයි ඊට වඩා සූක්ෂම මට්ටම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඉතින් අර දියුණු වෙන කෙනෙක් මේ ප්‍රතිපදාවේ ඉහළට ඉහළට සියුම්ව මේ දේවල් තුළ හික්මින කෙනෙක් මේ දේවල් තතහලා දානවා. ඊට පස්සේ කියනවා චක්කුණා චක්කුන් උපනිජ්ජායති පෙක්ඛති. ඇහැට ඇහැ යොමු කරලා බලනවා. නැතම් කෙනෙක්ට පුළුවන් තමන් කැමති කෙනා දිහා ඍජුව බලලා ඇහැට ඇහැ එකතු කරලා බලන්න. දැන් ඒ හරහා එක්තරා අන්දමක සතුටක්, අභිනන්දනයක්, ඒ තැනත්තා එක්ක එක්වීමක්, සතුට වීමක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන දැන් මේකවත් කරන්නේ ඇහැට ඇහැ එකතු කළාවත් බලන්නේ. ඊට පස්සේ කියනවා මාතුගාමස්ස සද්දං සුනාති. ඒ අනිත් කෙනාගේ සද්ද අහන්න කැමති වෙනවා. දැන් ඇහැට ඇහැ බලන්නවත් විදිහක් නැහැ. ඊට පස්සේ අපි හිතමු එයත් එක්ක එකට ඉන්නවත්, අල්ලාප සල්ලාපේ දෙන්නවත් ඒවට ඉඩක් ඇත්තෙත් නැහැ. ඉතින් කොහොමත් ඉතින් අතපත ගන්න කොහොමත් ඉඩක් නැහැ. හැබැයි මොකද කරන්නේ? එයාගේ සද්ද අහහා ඉන්නවා. දැන් එතකොට ඒ තුලින් සතුටක් ඇති කරගන්නවා. ඒ තුලින් හිතේ රාගයක් ඇති කර ගන්නවා. ඒ තුලින් ලොකු අභිනන්දනයක් කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒකත් ඔන්න දැන් අතහැරලා දානවා. ඊට පස්සේ කියනවා පුබ්බේ මාතුගාමේන සද්දින් හසිත පීත කීලිතානි තානි අනුස්සරති. අපිට යම්ස කෙනෙක් දැන් ඔන්න මහාන වුණා. එහෙම නැත්නම් එයා දසසිල් සමාදන් වුණා, අටසිල් සමාදන් වුණා. දැන් එහෙම සමාදන් වුණාට පස්සේ එයා දැන් ටිකක් අධිශීලයක් ආරක්ෂා කරන්නේ. ඒ නිසා දැන් එයාට අනිත් විරුද්ධ පාක්ෂිකයෙක් එක්ක කටයුතු කරන්න දැන් අවස්ථාවක් නැහැ. තමන් අපිටම විවාහ වෙලා හිටපු කෙනෙක් මහනුණා නම් දැන් ඒ තමන් ඇසුරු කරපු කෙනා ගැන කෙනත් එක්ක දැන් ඉන්න විදිහක් නැහැ. දැන් තමන් හුදෙකලාව ඉන්නේ. හැබැයි මතක් වෙනවා ඒ තමන් ඇසුරු කරපු කෙනත් එක්ක ගත කරපු හැටි. ඒ අතීතයේ තමන් කාලය ගත කරපු හැටි මතක් වෙනවා. එයාත් එක්ක අපිටම ගමනක් බිමනක් ගිය හැටි, එයාත් එක්ක අතින් අල්ලන් හිටිය හැටි, මේ මොනවා මොනවා හරි ඒ අතීතයේ තමන් ඒ කැමති කෙනත් එක්ක කාලය ගත කරපු හැටි මතක් වෙනවා. ඉතින් ඒක මතක් කර කර මතක් කර කර ඉන්නවා. මේ තාමත් පෙන්වන්නේ මේ එතකොට මේ කාමයන් අපේ හිතේ හොල්මන් කරන හැටි. දැන් මේ තනත්තා සීලයක් සමාදන් වෙලා දැන් මේ මහාන වෙච්ච එක්කෙනෙක්, අපි හිතමු ගිහිගේ අතහැරපු එක්කෙනෙක්. හැබැයි මතක් වෙවි තියෙන්නේ ගිහි කාලෙදී තමන්ගේ බිරිඳ එක්ක නැත්තම් ස්වාමියා එක්ක නැත්තම් පෙම්වතා එක්ක පෙම්වතිය එක්ක කාලය ගත කරපු හැටි තමයි මතක් වෙන්නේ. ඉතින් ඒක මතක් කර කර මතක් කර කර ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියන අතට ඔන්න ඕකත් අතහැරලා දාන්න සිද්ධ වෙනවා. ඊළඟට පස්සති ගහපතින් පංචහි කාම ගුණෙහි සම්පිතං සමග්ගී භූතං පරිචර්යමාන. දැන් තමන්ට හැබැයි මේ ටිකක් දැන් ඔක්කොම අතහැරියා. මේ දැන් ඉස්සෙල්ලා කලින් කියපු ඔක්කොම අතහැරියා. දැන් තව පැත්තක් බුදුහාමුදුරුවෝ පෙන්වන දැන් හැබැයි දකින්නවා තවත් වෙන දෙන්නෙක් කිනෝ හරි සතුටින් ඒ දෙන්න හරි සමගියෙන් ඉන්නවා, අත් දෙක අල්ලන් යනවා, එකිනෙකාට උදව් උපකාර කරනවා, ඉතින් බොහොම සාර්ථක ගෘහ ජීවිතයක් ගත කරනවා. ඒ සාර්ථක ගෘහ ජීවිතය දැකලා මෙයා සතුට වෙනවා. ඉතින් මෙතන තියෙන්නේ එකාතකින් ඒ හිතේ ඇති වෙන මුදිතාවට වඩා තමන්ට කරගන්න බැරුණත් අනේ මේ දෙන්න හරි සතුටින් ඉන්නවනේ, මේ දෙන්න බොහොම ආලේම් බැඳිලා ඉන්නවනේ, ප්‍රේමයෙන් ඉන්නවනේ කියලා ඒ දෙදෙනෙක් අතර තියෙන ගෘහ සම්භෝගය දැකලා සතුට වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සියුම් ප්‍රතිපදාව කතරම් දුරට විහිදිලා යනවද කියලා මේ සූත්‍ර අනුව අපිට හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ තව බුදුහාමුදුරු කියනවා අඤ්ඤතරං දේවනිකායම් පනිදාය බ්‍රහ්මචරියං චරති. දැන් මෙයා මේ සීලයක් පුරන්නේ, ප්‍රතිපදාවක් වඩන්නේ මොකක් හරි කාමයක් අරමුණු කරගෙන. ඊළඟ භවයේදී මට දිව්‍ය ආත්ම භාවයක් ලැබෙන. ඊළඟ භවයේදී මට ඊටාම හොඳ ශාස්ත්‍රීය සැප සම්පත් තියෙන බොහොම ආඩ්‍ය වූ පොහොසත් තැනක උපදීමක් ලබන. ඔන්න ඒ වගේ මෙයා මේ කාමයන් මූලික කරගෙන තමයි සීලයක් රකින්නේ. මේ විදිහට සියුම් කර කර සියුම් කර කර බුදුරයන් වහන්සේ මේ කාමයන් ගැන අපේ හිතේ ඒ තියෙන සැඟවිලා තියෙන විවිධාකාර සතුටු වීම, අගය කිරීම, ඒ ඔක්කොම මතු කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා බුදුරයන් වහන්සේ කියනවා භාගතුන් වහන්සේ මේ සියල්ලම දුරු කළා දැම්මා. ඒ කියන්නේ තවත් කෙනෙක්ව ස්පර්ශ කරන්න කසේමත් කෙහෙවත්ම යන්නේ නැහැ. දැන් මේ පිටුමුදුට මතක ඇති අර මාගන්දිය කියන බ්‍රාහ්මණයා ඇවිල්ලා ඒ අභිරූපී වෙච්ච මේ රජ්ජුරුව පවා ඉල්ලන ඒ තමන්ගේ දුව බුදුහාමුදුරට දෙන්න අහනවා. බුදුහාමුදුරු කියනවා මම මේ මාපටැඟිල්ලෙන් කකුලේ මාපටැඟිල්ලෙන්වත් ස්පර්ශ කරන්න කැමැත්තක් නැහැ කියලා. ඉතින් ඒව ඔක්කොම දැන් අත්හැරලා දැම්මා. ඒ වගේමයි ස්ත්‍රීන් එක්ක සෙල්ලම් කිරීම, එකට ඉඳීම්, ඒවත් ඔක්කොම අත්හැරලා දැම්මා. ඊට පස්සේ ඇහැට ඇහැ යොමු කරලා බලන විරුද්ධ ලිංගිකයෙක්ව බලන බැල්ම, ඒවත් අත්හැරලා දැම්මා. ඊළඟට තවත් කෙනෙක්ගේ ඒ සද්දයක් අහන්න තියෙන කැමැත්ත, ඒ තුලින් සතුටක් ඇති කරගෙන ඒකත් අත්හැරලා දැම්මා. ඊළඟට ඒ කලින් තමන් ගිහිවෙ ඉඳද්දි නැත්තම් ඒ අනිකුත් ඒ අනිත් කෙනෙක් එක ඉඳද්දි කරපු දේවල් මතක් කරන එක, ඒකත් අත්හැරලා දැම්මා. ඊට පස්සේ වෙනත් කෙනෙක් ඒ විදිහට ඒ ගෘහාශ්‍රිත ජීවිතයක් ගත කරද්දි ඕනෝන් ඇලිලා බැඳිලා කාමංශිතව ගත කරද්දි ඒ ගැන තමන්ගේ හිතේ ඇති වෙන කැමැත්ත, ඒකත් අත්හැරලා දැම්මා. ඊට පස්සේ තමන්ගේ සීලය අර ඒ කාම සම්පත් මූලික කරගෙන, කාම සම්පත් එල්ල කරගෙන රකින්නේ නැතිව මේ සංසාරයෙන් ඈතර වීම පිණිස, සතිපට්ඨානයක් වැඩීම පිණිස, නිවන් අවබෝධ කිරීම පිණිස රකින්න සීලයක් බවට පත් කරගත්තා. ඉතින් මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ බොහොම සියුම් පැති මේ ලෝකෝත්තර ප්‍රතිපදාවට යනකොට ඉතින් අපිට හඳුන ගන්න පුළුවන්. ඉදිරිපත් කළ තියෙන සියුම් පැති මේ බඳු ලෝකෝත්තර ප්‍රතිපදාවට යනකොට අපිට හඳුන ගන්න පුළුවන්. දැන් පින්වත්නි, දැන් සීලය ගැන අපි කතා කරන නිසා බුදුරජාණන් වහන්සේ ඒ සීලයක් පනවද්දී කොයි කොයි පැති මේ සීලයේ පෙන්ලා තියෙනවද කියන එකත් දැනගන්න එක වටිනවා. බුදුරජාණන් වහන්සේ පේනවා පෙන්නනවා ඉද පික්කවේ මයා ශාවකානම් ආභි සමාචාරිකා සික්ඛා පඤ්ඤත්ත අපසන්නානම් පසාදාය පසන්නානම් බිහියෝ භාවාය. දැන් මහණෙනි, මම සීලයක් පනවලා තියෙනවා මේ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය ඇති කිරීම පිණිස. ඒ වගේමයි ප්‍රසන්න වූ අයගේ වැඩියත් ප්‍රසාදය පිණිස. දැන් මේ සීලය ඇවිල්ලා මේ සාමාන්‍යයෙන් ගිහි සමාජයේ රකින්න සීලයක් නෙමෙයි. මේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරන්නේ දැන් යම් යම් සිල්පද තියෙනවා. ඒ සිල්පද මේ සාමාන්‍ය මිනිස්සුයෝ රකින්න සිල්පද නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් සල්ලි පාවිච්චි කරන්නේ නැති වෙන්නේ එක. මුදල් පරිහරණය කරන්නේ නැති වෙන්නේ එක. එහෙම නැත්නම් රාත්‍රියේ ආහාර නොගෙන ඉන්න එක. ඉතින් මේ වගේ විවිධාකාර සිල්පද භික්ෂුන් වහන්සේලාට, මේ මහානෙච්ච පිරිසට, පැවිදි පිරිසට බුදුරජාන් වහන්සේ පනවලා තිනවා. ඒක ඇවිල්ලා මේ වැඩියත් ප්‍රසාදය පිණිස. ඒ අනිත් අය වගේ ගිහි ප්‍රතිපදාවක් මේ තැනත්ත දැන් කරන්නේ නැහැ. ඒ වෙනුවට දැන් වෙනත් පැත්තක දැන් එයා ගමන් කරන්නේ. එයා මුදල් පරිහරණය නොකර ඉන්නවා. රැයට කන්නේ නැතිව ඉන්නවා. ඉතින් ඒ වගේ බොහෝම සීල්පද රාශියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකට ආභි සමාචාරික සික්ඛා. ඒ සීල්පද රැකීම තුලින් හරි සොයන් සීලයක්, එහෙම නැත්නම් විනයනයක්, එහෙම නැත්නම් තමන් තුළ ඇතිවන සතිය මූලික කරගත්ත සීලය මූලික කරගත්ත ප්‍රතිපදාවක්. ඒ වගේමයි තමන් ඒ තමන්ගේ සබ්‍රහ්මචාරීන්ට කරන උපකාරයක්, ඒ වතක් පිළිවෙතක්, ඒ වගේ දේවල් තමයි මේ ප්‍රඥප්ති සීලයේ තියෙන්නේ. ඉතින් මේ පනවලා තියෙන මේ ආභිසමාචාරික සීලය සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කියනවා, යථා යථා භික්ඛවේ මයා සාවකාලං ආභිසමාචාරිකා සික්ඛා පඤ්ඤත්තා අපසන්නානං වා පසාදාය, පසන්නානං විහියෝ භාවාය, තථා තථාසෝ තස්සා සික්ඛාය අඛණ්ඩකාරී. ඒ ඒ සීලය පවා කැඩෙන්න නොතී දැන් මේ තැනත්ත ආරක්ෂා කරනවා. අච්චිද්දකාරී, ඒක එක එක දිගට යන විදිහට ආරක්ෂා කරනවා. අසබලකාරී, මේ කාගෙන්වත් දැනුම් අහන්න නැති වෙන්න ආරක්ෂා කරනවා. අකම්මාසකාරී, ඒක කිසිම තැනක පළුද්දක් නොවන අන්දමින් ආරක්ෂා කරනවා. සමාදාය සික්ඛති සික්ඛාපදේසු, එතකොට මේ සමාදන් වෙලා ආරක්ෂා කරනවා. එතකොට දැන් මේ බුදුරජාන් වහන්සේ පනවපු සීලයේ එක පැත්තක් තමයි එතකොට මේ ආභිසමාචාරික සීලය කියලා කියන්නේ. ඒක සාමාන්‍ය වශයෙන් ගත්තොත් ඒකක් අනිත් මිනිස්සු රකින්න නැති දේවල්. මුදල් පරිහරණය කරනවා කියන එක, රැයට තමන්ට කැමති වෙලාවකට ආහාර අනුභව කරනවා කියන එක, මේ වගේ විවිධාකාර සිල්පද. ඒ මේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු රකින්නෙත් නැහැ. ඒබඳු දෙයක් ඒබඳු දෙයක් කැඩුවයි කියලා එයාට පාක් සිද්ධ වෙන්නෙත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා, දැන් තමන්ගේ ශ්‍රාවකෙයින්ට මෙබඳු සිල්පදයක් පැනෙවුවහම ඒ පිරිස මේ තමන්ගේ අනුන්ගේ ප්‍රසාදය පිණිස, ඒ ප්‍රසාද වූවන්ගේ වැඩියත් ප්‍රසාදය පිණිස බොහොම උවමනාවෙන් උනන්දුයෙන් ඒ සිල්පද ආරක්ෂා කරනවා. ඊට පස්සේ පෙන්නනවා, පුණජ පරම් භික්කවේ මයාසා ශාවකානං ආදි බ්‍රහ්මචර්ය කාසී සික්ඛා පඤ්ඤත්තා. දැන් ආදි බ්‍රහ්මචර්යයක සීලයකුත් මම පනවලා තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ ආදි බ්‍රහ්මචර්යයක සීලයක් කියලා විශේෂයෙන්ම මේ ආධ්‍යාත්මික ජීවිතයට එබඳු ප්‍රතිපදාවකට අත්‍යවශ්‍ය වෙන සීලයක් පනවලා තියෙනවා. ඒවා විශේෂයෙන්ම කැඩුවොත් තනිකර මේ තමන්ගේ බ්‍රහ්මචර්ය ජීවිතයට හානි සිද්ධ වෙනවා, පළුද්දක් සිද්ධ වෙනවා, එහෙම නැත්නම් ඒ සීලෙන් සම්පූර්ණයෙන් පිරිහෙනවා, පවකුත් සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු සතෙක් මරණයක, මිනිස්සෙක් ඝාතනය කරනවා කියන එක, එහෙම නැත්නම් මෛතුන සේවනයේ යෙදෙනවා කියන එක, හොරකමක් කරනවා කියන එක, මේ වගේ අර බරපතලම අකුසල්. ඒවා බුදුරජාන් වහන්සේ ආදි බ්‍රහ්මචාරීක සීලයක් වශයෙන් ඒ සමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පනවනවා. එතකොට ඒ ශ්‍රාවකයෝ බුදුරජාන් වහන්සේ ඒ සියලු දුක් කෙලවර කිරීම පිණිස පනවපු ඒ සීලය. දැන් කලින් සීලය නම් විශේෂයෙන්ම ඒ අප්‍රසන්න වූ අය ප්‍රසාදය ඇති කර ගැනීම පිණිස, ප්‍රසාද වූවන්ගේ වැඩියත් ප්‍රසාදය පිණිස තමයි ඒක පනවලා තියෙන්නේ. හැබැයි මේක එහෙම නෙමෙයි. මේ ආදි බ්‍රහ්මචාරීක සීලය කියන එක විශේෂයෙන්ම සියලු දුක් ක්ෂය කිරීම සඳහායි පනවලා තියෙන්නේ. එතකොට එබඳු ඒ සියලු දුක් දුරු කිරීම සඳහා පනවපු ඒ සීලය බුදුරජාණන් වහන්සේ කියනවා කෙනෙක් ආරක්ෂා කරනවා කොහේවත් පළුද්දක් නොවන අන්දමින්. ඒ වගේමයි කොහේවත් හැලහැප්පීමක් සිද්ධ නොවන අන්දමින් එක දිගට පිරිසුදු සීලයක් වශයෙන් ආරක්ෂා කරන උත්සාහවන්ත වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පනවපු සීලය ගැන විවිධ තැන්වලදී විශේෂයෙන් මතක කරලා තියෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් මතක් කරනවා, සම්පන්න සීලා භික්කවේ විහෙරත, සම්පන්න පාතිමොක්ඛා, පාතිමොක්ඛ සංවර සංඋතා විහෙරත, ආචාර ගෝචර සම්පන්න, අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි, සමාදාය සික්කත සික්කාපදේසු. ඉතින් මේ විශේෂයෙන්ම හුඟක් සේනාසනවල ඒ පොහොය කරද්දී, පොහොය කරලා අවසන් වෙලා මේ ගාථාව ප්‍රකාශ කරනවා. සම්පන්න සීලා භික්කවේ විහෙරත, මහණෙනි හොඳට සිල්වත්ව වාසය කරන්න. සම්පන්න පාතිමොක්ඛා, පාතිමොක්ඛ සංවර සංඋතා විහෙරත, මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරන්න. දැන් භික්ෂූන් වහන්සේලාට උපසම්පදා වුණාට පස්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තමයි තියෙන්නේ. එතකොට මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය උමනාවෙන් ආරක්ෂා කරන්න. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ, මේ පුංචි හෝ සිල්පදයක් කැඩීමේ බියක් ඇති කරගෙන, ඒ පුංචි හෝ වරදක් කිරීමේ බියක් ඇති කරගෙන වාසය කරන්න. සමාදාය සික්කත සික්කාපදේසු, සමාදන් වෙලා මේ සීලය ආරක්ෂා කරන්න. ඒක මේ අනුන් කියන නිසා, අනුන් බලෙන් පටවන නිසා, ඒ කෙරෙහි එක්තරා අන්දමකින් ද්වේෂයක් ඇති කරගෙන, ඒ වෙලේ වෛරයක් ඇති කරගෙන රකින්න සීලයක් නෙමෙයි. තමන්ම නිහතමානී වෙලා, තමන්ම අවංක වෙලා, තමන්ම වුමනාවෙන් ඉල්ලගෙන මේ සීලය ආරක්ෂා කරන්න කියලා බුදුරජාන් වහන්සේ මතක් කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා බුදුහාමුදුරුවෝ මේ සීලය මූලික කරගෙන කොහොමද පොඩ පොඩ තමන්ගේ ශ්‍රාවකයන්ව හික්මවලා තියෙන්නේ. ඉතින් එකපාරට මේ සියල්ල කරන්න බෑ. ඒක අපි මේ ක්‍රමානුකූලව පීවරෙන් පීවර කතා කර කර ඉන්නේ. මුලින් ප්‍රාණඝාතයෙන් අයින් වුණා. හොරකම් කිරීමෙන් අයින් වුණා. කාම මිත්‍යාචාරයෙන් අයින් වුණා. ඊට පස්සේ තමයි මේ පොඩ පොඩ තව තව පිරිසුදු වෙන්න තව තව සීලෙන් ශක්තිමත් වෙන්න උත්සාහන්ත වෙන්නේ. ඒකෙත් සෑහෙන එහා ගියාට එහා ගිය මට්ටමකදී තමයි මේ තරම් බොහෝම පිරිසුදු ආරක්ෂා කරන. ඒ වගේමයි ඒ සීලයෙන්නුත් කෙනෙක් පුජ්‍යලයක් හදාගන්නේ නැතිව කටයුතු කරන මට්ටමක් ගැන අපිට හිතන්න සිද්ධ වෙන්නේ. මොකද සීලය පාවිච්චි කරගෙන වුණත් කෙනෙකුට පුළුවන් කෙනෙක් හදාගන්න, පුජ්‍යලයක් හදාගන්න. මම තමයි සිල්වත්. මම තරම් අනිත් අය සිල්වත් නැහැ. මම නම් ඉතින් මහන වෙලා ඉන්නේ, අනිත් අය නිකන් මේ ගිහියෝ කියලා ඔන්න තමන් උසස් කරගන්නවා. නැත්තම් මම දසසීල් සමාදන් වෙලා ඉන්නේ, එයා නම් පන්සීල් සමාදන් වෙලා ඉන්නේ. තියාට වඩා මම උසස් කියලා ඒ තමන්ගේ සීලය මුල් කරගෙන කෙනෙකුට ආත්ම වර්ණාවක් කරගන්න පුළුවන්. කෙනෙකුට තමන් උසල තියාගන්න පුළුවන්. තවත් කෙනෙක්ව පහත් කරන්න පුළුවන්. අත්තුක්කංසන පරවම්බන කියලා කියනවා. ඒ තමන්ගේ සීලය මූලික කරගෙන අනිත් කෙනෙක්ව පහත් කරනවා, තමන්ව ඔසවා තබා ගන්නවා. එතනත් පුද්ගල භාවයක් තමයි ඇති වෙන්නේ. ඉතින් එතනත් අවිජ්ජා අනුශ්‍රයයක් තමයි තියෙන්නේ. අවිජ්ජා ආශ්‍රවයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ එක පැත්තකින් කියන ලෝකෝත්තර ප්‍රතිපදාවකදී ඒ සීලයවත් පාවිච්චි කරන්නේ නැහැ ආත්ම වර්ණාවක් පිණිස. කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් හුවා දක්ව ගන්න පාවිච්චි කරන්නේ නැහැ. තවත් කෙනෙක්ව හෙලා දකින්න පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිකන් අනිත් අයට පෙන්වන්න පාවිච්චි කරන්නේ නැහැ. තමන් බොහොම අහිංසකව නිහතමානීව ඒ සීලය තමන්ගේ ප්‍රතිපදා වශයෙන් රැකගෙන යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ අංග තුනටම අද මේ කියපු කරුණු සෑහෙන දුරට සමානයි කියලා කියන්න පුළුවන්. ඒතර මේ කරුණු තුනම සීල ශික්ෂාවටයි අයිති වෙන්නේ. ඒතර මේ සීල ශික්ෂාව මූලික කරගෙන කෙනෙක් පුජ්‍යල භාවයක් හදන්න යන්නේ, ආත්ම වර්ණනයක් කරන්න යන්නේ. සීලයේ මූලික කරගෙන තමන්ගේ හිතේ එනවනම් ඒබඳු සිතුවිලි ඒවා තේරුම් අරගෙන අත්හැරලා දානවා. ඒ කියන්නේ පින්වත්නි, දැන් හුඟක් වෙලාවට ප්‍රතිපදාවක් පුරන කෙනෙක්ගේ හිතේ පුජ්‍යල භාවයක් ඇති වෙන්නේ මේ මට්ටමේදී ඇත්තම කුසල් හරහා. අකුසල් හරහා නෙමෙයි. දැන් එයාගේ අතින් අකුසලයක් සිද්ධ නොවන තරම්. එයා දැන් ප්‍රාණඝාතයක් කරන්නෙම නැහැ. හොරකමක් කරන්නෙම නැහැ. කාමමිත්‍යාචාරයක් කරන්නෙම නැහැ. දැන් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නේ. එතකොට එයාගේ හිතේ පුජ්‍යල භාවයක් ඇති වෙන්න දැන් අකුසල් වලට වඩා කුසල් මූලික වෙනවා. එතකොට තමයි දැන් යෝගාවචරයේ පරිස්සම් වෙන්නේ. දැන් කොහොමද කුසල් හරහා කෙනෙක් හදන එක නවත්තගන්නේ? කුසල් හරහා පුජ්‍යලයක් හදන එක නවත්තගන්නේ කොහොමද? මමෙක් හැදෙන එක නවත්තගන්නේ කොහොමද කියලා තමයි ආ දැන් පරිස්සම් වෙන්නේ. එතකොට ඒක නවත්තගන්න කියලා කුසල් නොකර සිටීම නෙමෙයි. යහපත් දේ කරනවා, තමන් වෙතට පැමිණිච්ච දේ කරනවා. ඒ දෙක ඒ දේ සාර්ථකව කරනවා. හැබැයි කරලා ඒක එතනින් අවසානයි. ඒක මතක් කර කර ඒක මතක් කර කර ඒ ගැන පොත් ලියලිය ඒ ගැන වර්ණනා කර කර ඒ ගැන අනිත් අයටත් කියාපාමින් එහෙම ඉන්න ගතියක් දැන් මේ යෝගාවචරය තුළ නැහැ. ඒතර ඒ නිසා අපි මේ කතා කරපු ඒ බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ නිවරදි සම්මා කම්මන්තයක් තව තව විවිධ සූක්ෂම පැති ඔස්සේ දියුණු කරන්න යෝගාවචරයට අවස්ථාවක් තියෙනවා. අන්න ඒ බඳු ප්‍රතිපදාවක් ආරක්ෂා කිරීම සඳහා, එබඳු ප්‍රතිපදාවක් තවදුරටත් දියුණු කිරීම සඳහා අද දින ධර්ම දේශනාවෙන් යම්කිසි මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද ධර්ම දේශනාව මූලික කරගෙන, එහෙමත් නැත්නම් මේ පින්වතුන්ගේ කරගෙන යන බණ භාවනා කටයුතු මූලික කරගෙන යම්සි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම්, යම්සි කරුණක් මේ කරපු කතාවට දේශනාවට එකතු කරන්න තියෙනවා නම්, ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
අධ්‍යාපන සමීපක් කර තිබෙනවා, ඔබට අවස්ථාව ලැබෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබට වහන්සේට ඇහෙනවද මම කතා කරනවා?
ඇහෙනවා.
කියන්න. ස්වාමීන් වහන්ස, සිකුරාදා මම වැඩ ඇරිලා ගෙදර පැමිණීමේ සිටියෙමි. මගේ මේ භාවන වාතාව ඉදිරිපත් කරන්නම්. පදිවේවිකී මාර්ගයට පිවිසුමක් මට හමු වෙයි. මම එයට ප්‍රවේශ නොවේනි. නමුත් ඒ මාර්ගයේ දිගටම යා යුතුය. මා හදිසියෙම දැක්කේ රෙඩ් සිග්නල් වැටි ඇති බවයි. සදින් වේගස රිය නමස්වා ගතිමි. මීට සති තුනකට පෙරද එලෙස රෙඩ් සිග්නල් වැටි තිබියදී ඒ නොදකා මම රිය ධාවනය කළමි. මේ වෙන විට හිත කය සමගම රැඳී ඇත. එහෙ මෙහෙ නොයයි. ඇඟට බර ගැතියක් දැනේ. සක්මන් භාවනාවේ පමණක් යෙදෙමි. පාදේ පොළොවට ස්පර්ශ වී අතිපතුලේ පල්ලිහා කෙළවර සිට ඉදිරියට ස්පර්ශයේ පැමිණීමත් ඊට ඇඟිලි තුඩවල දායකත්වයත් ඒ පාදේ අනෙක් පාදයට වන හුවමාරුව අධ්‍යයනය කරමි. මේ අතර ඇස්ටේරියා මල්සුවද දැනීම කුමී සතුන්ගේ හැඬ මට පරිබාහිර කල්පනා එන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානයෙන් පසුවෙමි. සක්මනේදී හීන් විදුලි සැරේ හිසෙහි වරින් වර පැතිරයයි. මම කියා කෙනෙක් අර්ථ නොදැක් වෙන සේකි. සීමා බන්ධන නැත. මමද විශ්වයේ කොටසක් ලෙස දකිමි. කයත් සමග සිතෙහි සම්බන්ධයක් නොමැති බවක් වැටහි. නිරායාසයෙන් කාර්යයන් කිරීමේදී සිහිය පැමිණි. අනිත්‍යයේ කාර්යයන් ගණන් නොගෙන සිටීමේ ස්වභාවයක් ඇත. සිතද අරමුණු ඔස්සේ දිවීම නවතා ඇති සේකි. මූවිස් නිවුස් බැලීම නැවතී ඇත. කාර්යාලීය ගැටින්වලදී විපාක ධර්මතායයි සිතට නැගේ. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි.
හොඳයි. කරන විදිහ හොඳයි. අතෙන්දී අර පොඩි එක දෙයක් මට කියන්න හිතුණා. අර අපි වාහනයක් එලවනකොට ඒ තියෙන දේවල් ගැන සැලකිලිමත් නොවීම හෝ එහෙම නැත්නම් ඒවා අපිට මගහැරීම කියන එක ගැන ඉතින් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ සමහර වෙලාවට දැන් අපේ හිත දැන් මේ ගමන් කරන්නේ ටිකක් අරමුණු ඒ තරම් ග්‍රහණය කරගන්නේ නැති පැත්තක. දැන් රූප දැක්කට ඒ රූප ගැන එච්චර දැන් කලින් වගේ පස්සෙන් එලෝගෙන යන්නේ නැහැ. සද්දයක් ඇහුණාට ඒක ගැන විශේෂයෙන් පස්සෙන් එලෝගෙන යන්නේ නැහැ. ගදක් සුවඳක් රසක් ස්පර්ශයක් හිතර සිතුවිල්ලක් ආවත් ඒව ඔස්සේ වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැතුව ඒක එහෙම අතහැරලා දානවා. හිත විවේකයෙන් ඉන්න කැමැති වෙනවා. ඉතින් ඒකේ ඒ ප්‍රවණතාවය හොඳ දෙයක්. හැබැයි ඉතින් අපි දැන් වාහනයක් එලවනකොට එතෙන්දී අපිට ওই දේ යොදන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා. අපි අනතුරකට ලක් වෙනවා. ඒ නිසා අපි මෙතෙන්දී ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. උවමනාවෙන් ඒ වගේ තැන්වලදී අවධානය යොමු කරන්න. මොකද මෙතන තියෙන එක්තරාන්දමින් අවදානම් තත්ත්වක්. මෙතෙන්දී මම අරතරන් හිතට ලිහිල්ව ඉන්න දුන්නොත් ටිකක් කරදරයි. ඒනට මම පොඩ්ඩක් ඌමනාවෙන්ම ඒ කරන අපිටමු මේ වාහනේ ලැබීම බාහිරින් ලැබෙන යම් යම් සංඥාවන් මේවා ගැන වැඩි සැලකිල්ලක් දක්වමින් මම මෙතෙන්දී යන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් ඇතිකරගෙන තමයි වැඩි පටන් ගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට ඔව මට නම් හිතෙනවා හරියාවි කියලා. මොකද يعني මෙතන අපි තාම ඒ කියන්නේ මේ දෙකේ සමබරතාවය තාම සමබර සමබරතාවයට අපි තාම පැමිණිලා නැහැ. සමබරතාවය කියලා කියන්නේ දැන් අපේ කලින් හිටියේ මේ දකින්න දේවල් ඇහෙන දේවල් මේ හැම එකම අල්ල බදාගෙන ඒ තුලම හිත පවත්වමින් එහෙම අපි තුම එක අන්තයක අපි හිටියේ. අනිත් අන්තේ තමයි මේ එකක්වත් ගැන සැලකන්නේ නැතුව අපි නිකන් ඔහේ අපේ ලෝකෙක ඉන්නවා. ඒ තවත් අන්තයක්. හැබැයි ඉතින් අපේ හිත එන්න අවශ්‍යයි. මේ දේවල් පේනවා. හැබැයි ඒ තුලින් කතන්දරයක් ගොතන්නේ නැහැ. ඒ තුලින් හිතේ ක්ලේශයක් පහළ වෙන්නේ නැහැ. මේ දේවල් ඇහෙනවා. හැබැයි ඒ තුලින් කතන්දරයක් ගොතන්නේ නැහැ. ඒ තුලින් හිතේ ක්ලේශයක් පහළ වෙන්නේ නැහැ. හැබැයි ඒක නොදැක්ක නෙමෙයි. ඒක නොයසුනා නෙමෙයි. කියන එන්නේ මැද්දකට අපි එන්න අවශ්‍යයි. දැන් එතකොට දැන් තවත් ටිකක් එහාට කියනවා නම් දැන් අර බාහ්‍ය දාරුචීරිය තාපසතුමාට බුධාඳුර කියන්නේ දැක්කා දැක්ක මතින් නතර වෙන්න ඉන් එහාට ඒ ගැන කෙනෙක් හදාගෙන පුජ්‍යලයක් හදාගෙන මමෙක් හදාගෙන එහෙම කරන්න යන්න එපා. ඇහුණා දැනුණා හිතුණා ඔය ඔක්කොටම ඒ විදිහටමයි කියන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙතන එක්තරා අන්දමක පොඩ්ඩේ මේ සමබර කිරීමක් අපිට කරන්න සිද්ධ වෙනවා. අපි ඕන්ට වඩා සම්පූර්ණයෙන්ම සියල්ල නොසලකා හැරලා යන්න ගියොත් එතෙන්දිත් අපි අමාරුවේ වැටෙනවා. අපි හැබැයි ඔක්කොම අපේ ඔළුවේ දාගෙන ඒවා ඔස්සේ කතා කර කර ඒවා ඔස්සේ ඔළුව යොදාගෙන ඒවා අභිනන්දනය කරගෙන ඒවෙන් සතුටු වෙමි ඒවා තුළ මුල් බැස ගන්න ගියොත් එතෙන්දිත් අමාරුවේ වැටෙනවා. මෙන්න මේ මැද්දට එන එක තමයි ඉතින් අපිට වැදගත් වෙන්නේ. හිත තියෙනවා අපිටම මොකක්වත් අල්ලන්නේ නැතිව. හැබැයි එතනින් අදහස් වෙන්නේ අපිට පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, හිතෙන්නේත් නැහැ කියලා එහෙම හිතන් එහෙම කිව්වොත් වැරදි. මේ ඔක්කොම දේවල් සිද්ධ වෙනවා. ඒවා පේනවා, ඇහෙනවා, දැනෙනවා. හිතරත් ලාවට සිතුවිලි එනවා. හැබැයි අපේ විවේකය, අපේ ස්වාධීනත්වය, නැත්නම් හිතේ ස්වාධීනත්වය, හිතේ පවිත්‍රත්වය ආරක්ෂා වෙලා තියෙනවා. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඉතිරි ටික නම් කරන විදිය හොඳයි. යන විදිය හොඳයි. කේපු ටික වැටහුණාද? මන්ද මේ මයික් එක අන්මියුට් කරලා උත්තර දෙන්න පුළුවන් මන් තන්නේ.
ඔය මයික් එක අන්මියුට් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ හොඳින් පැහැදිලි වුණා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ බන්දු ජීව මහතා ඉදිරිපත් කරා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම දැන් කවදිනකක් මේ භාවනාව කරගෙන ගියා ස්වාමීන් වහන්සේ. මට තව ලැබුණු පොඩි අවබෝධය
තමයි. මම මේ ප්‍රකාශ මයික් එක මියුට් වුණා. බන්දුජේ මහත්තයා අපිට ඇහෙන්නේ නැතුව ගියා. ඒක තමයි.
ඔව් සල්වස්, දැන් මම දිගටම භාවනා කරනකොට සල්වස් සිත සබන්නේ දුන්නකොට අවබෝධයක් ලැබුණා. එතකොට අපි සාමාන්‍යයෙන් අපිට සිත කියන එක තියෙනවා කියන දැනෙන්නේ කය හරහා. එහෙම නැත්නම් මම ඉන්න ඕන කියන එක තමයි මට දැනෙන්නේ. එතකොට මම නැත්නම් එතකොට සිත කියන එක තියෙන බව දැනෙන්නේ අපේ ඉන්ද්‍රියන් හරහා ඒ අවස්ථාවේදී ඇහෙන ශබ්ද හෝ රූප ඒව නිසා තමයි සිත කියනවා කියන්නේ. එතකොට මමත් නැත්නම් එතකොට සිත කියන එක අපි ඒ විදිහට ඔකේ වගේ කැපිලා යනවා. ඒක බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. සිත සිතත් එක්කම ලොක් වෙලා ඉන්නවා. එතකොට අපිට ආපහු අපි හිතමුකෝ ඇස් අරින්න ඕන වුණා කියලා. නමුත් ඇස් අරගන්නත් බෑ. එතකොට අපි සාමාන්‍යයෙන් අනිශ්චිතව ඉන්නකොට ඒ මොහොතට අදාළව පොඩි පොඩි විතක්ක කරලා ඇනලයිස් කරලා බලනවනේ. එතකොට මේ වගේ දෙයක්වත් අර ස්වභාවෙදි කරන්න බෑ.
ඒක හරි.
මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සම්මා.
ඔව් හොඳයි. දැන් ඇත්තටම මේ හොඳ මහත්ය කියන එක ඇත්ත. ඒ කියන්නේ ඔතන ඇත්තටම අපි සැලකිලිමත් වෙන්න තියෙන්නේ දැන් අපේ හිත පිහිටන ස්වභාවය. දැන් විඥාණය මහත්යගේ මයික් එක ඔෆ් කරන්න මොකක් හරි ඩිස්ටර්බන්ස් එකකුත් එනවා. දැන් මේ දැන් අපේ හිත පිහිටනවා කියන එක නැත්තම් නිවැරදිව කියනනම් විඥාණය පිහිටනවා කියන එක තුල තමයි කෙනෙක් හැදෙන්නේ. ඒකට කියනවා පතිච්ඡිත විඥාණය කියලා. යමක් තුල විඥාණය පිහිටනවා. රූපයක් දැක්කාම ඒ රූපය තුල විඥාණය ගිහිල්ලා පිහිටනවා. සද්දයක් ඇහුනහම සද්දය ඔස්සේ ගිහිල්ලා විඥාණය පිහිටනවා. ගඳක් සුවඳක් දැනුනහම රසක් දැනුනහම ස්පර්ශයක් දැනුනහම හිතේ සිතුවිල්ලක් ආවහම ඒ තුල ගිහිල්ලා විඥාණය පිහිටනවා. විඥාණය ඒ තුල බැස ගන්නවා. ඉතින් ඒ තුලින් තමයි හිතේ නාම රූපයක් ගොඩනගන්නේ. ඒතර මේ විඥාන නාම රූප අතර අන්‍යෝන්‍ය සම්බන්ධය හරහා ඊට පස්සේ අපේ හිත ඒතන මුල් බැස ගන්නවා. ඒතන පදිංචි වෙනවා. ඒ හරහා හිතේ සැප දුක් උපේක්ෂා ආදී වේදනාවන් හට ගන්නවා. ඊට පස්සේ ඒකට කැමැත්තක් එනවා. ඒක ඊට පස්සේ අල්ල ගන්නවා. ඒකට තණ්හාවක් උපදිනවා. ඒකට පස්සේ උපාදාන කරනවා. උපාදාන කරනවා කියන්නේ බහ තත්ත්වයක් ඇති වෙනවා. උපාදාන පච්චය බහ. ඒ උපාදානයක් තියෙනවා නම් උපාදානයක් අනිවාර්යයි. ඒ වගේ අපි වෙන ස්වභාවයක් බවට පත් වෙනවා. ඒ තුල මුල් බැස ගන්න. එතකොට ඒ සඳහා හිත පිහිටන්නත් අවශ්‍යයි. එතකොට හිත කොහෙවත් පිහිටලා නැත්තම් ඒකට කියනවා අපපතිත්ථිත විඥානය කියලා. ඉතින් අපපතිත්ථිත මට්ටමකදී හිත කොහෙවත් නොපිහිටි මට්ටමකදී එහෙමනම් හිත තියෙනවා කියලා අපිට හඳුනගන්න හරි නිර්ණායකයක් නැහැ වගේ තමයි. ඒ හිත එතකොට රූපයත් තුල පිහිටලා නැහැ. සද්දයත් තුල පිහිටලා නැහැ. ගඳක් සුවඳක් තුල පිහිටලා නැහැ. රසක් තුල පිහිටලා නැහැ. ස්පර්ශයක් තුල පිහිටලා නැහැ. සිතුවිල්ලකවත් පිහිටලා නැහැ. එතකොට ඒ හිතේ එතකොට තියෙන්නේ අපිට කියන්න වෙන්නේ සාමාන්‍ය සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් නෙමෙයි. අර ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන්නේ නැති අවේදිත මට්ටමක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් එන්නේ සැපයක් දුකක් වේදනාවක් ඒවා එන්නේ ඒ රූපවල සද්දවල ගන්ධවල අපේ ඉන්ද්‍රයන් හැසිරෙනකොට. ඒක බොහොම ආමිෂ මට්ටමකින් සිද්ධ වෙනවා. දැන් මෙතන තියෙන හැම එකක් නෙමෙයි කොහෙවත් නොපිහිටීම නිසා හිතේ තියෙන නිකන් සරල බවක් හිතේ තියෙන සාමාන්‍ය සංසිඳීමක්. ඉතින් එතකොට ඒ తত্ত্বය මත උපාදානයක් නැහැ. තණ්හාවක් හිතේ නැහැ. උපාදානයක් නැහැ. එතකොට භව తত্ত্বයක් නැහැ. එතකොට හිත ගිහිල්ලා මනක් කල්පිතව යම් කෙසේ සිදුවීමක් හදාගෙන යම් සි తত্ত্বයක් හිතින් හදාගෙන මනක් කල්පිතව හදාගත් ස්වභාවයක් නැහැ. හිත නිකන් මේ වර්තමාන මොහොතේ සරලව දැනුවත් භාවයක තියෙනවා. ඒ හිතේ කිසිම සීමා වැටකඩලු මායිම් මොකක්වත් නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ ගැන කියනවා අජ්ජෝසිතං නත්ති තථාගතානං කියලා. ඒතර බුදුරජාන් වහන්සේගේ හිත ඒ කොහෙවත් ගිහිල්ලා බැස ගැනීම නැහැලු. අජ්ජෝසිතං අජ්ජෝසනේ කියලා කියන්නේ ඒකට. අජ්ජෝසනේ කියලා කියන්නේ යම්සේ අරමුණක් තුල මුල් බැස ගැනීම. දෙයක් අල්ලගෙන ඒ තුල මුල් බැස ගැනීමට කියන අජ්ජෝසනේ කියලා. ඒතර බුදුරජාන් වහන්සේගේ හිත ගැන විස්තර කරනවා අජ්ජෝසිතං නත්ති තථාගතං. එතකොට තථාගතයන් වහන්සේලාගේ හිතේ අර වගේ මුල් බැස ගැනීමක් පදිංචි වීමක් පළපදියම් වීමක් නැහැ කියලා. ඒත් ඒ කියන්නේ විඥානය කොහෙවත් පිහිටලා නැහැ කියන එක. ඒ නිසා ඒබඳු නොපිහිටි විඥාන මට්ටමක් තමයි විපස්සනාවෙන් හදලා දෙන්නේ. ඉතින් ශුන්‍යත අනිමිත්ත අපනිහිත කියලා කියන්නේ අන්න ඒ වගේ මට්ටමක්. දැන් ඊට පස්සේ දැන් බඳුජීව මහත්තයා දෙවනි පැත්තක් කතා කරලා සමාධිය පැත්ත. දැන් ඒ සමාධිය පැත්තේදී දැන් ඔය නොපිහිටි ස්වභාවය සමාධියක් වශයෙන් දිනු කරනකොට ඒකේ සමාධි ලක්ෂණය උත්සන්න වෙලා එතකොට එයා සම්පූර්ණයෙන්ම අර කියන්නේ සාමාන්‍ය සරල මතුපිට තියෙන තත්ත්වයේ වෙනුවට බොහොම අපි කියනනම් බලවත්ව මේ ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා ඒ අරමුණු සියල්ල කපා හැරලා අර මහත්ය කිව්වා වගේ නිකන් සමාධියේ මූලික වෙච්ච தත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඒක තුල يعني ඒක තුල අර සාමාන්‍යයෙන් අපි ගන්න පෙනෙද්දී ඇහෙද්දී ඒවා එක්ක කතන්දර ගොතන්න නැතුව ඒ බොහොම මධ්‍යස්ත සරල බවක් පවත්වනවා වගේ කියන එකට වඩා මෙතන තියෙන සියල්ලම කපා හැරලා නිකන් තමන් වෙනම නිකන් ගුහාවකට ගියා වගේ ගතියක්. මේක කතරම් දුරට මෙබඳු මට්ටමක් ප්‍රයෝජනවත්ද කියන එක ඉතින් අපි හිතලා බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි පරයන්ක භාවනාවකදී මෙබඳු தත්වයකටපත් වුනහම මෙතන තියෙන ගැඹුරු සමාධියක්. දැන් මේ ගැඹුරු සමාධිය එක පැත්තකින් දැන් හිත ඇසුරු කරනවා. දැන් මේ සමාධිය මූලික වෙච්ච මට්ටමක් තියෙනවා. ඒ සමාධිය දැන් හිත ඇසුරු කරනවා. ඒක හිතට ඇසුරු කරන්න එහෙනම් යම් ස්වභාවයක් ලැබිලා තියෙනවා. එතකොට මෙතෙන්දී හිත මුකුත් ඇසුරු නොකර නෙමෙයි හැබැයි හිත යමක් ඇසුරු කරන ගතියක් තියෙනවා. ඒතර රූපයක් ඇසුරු කරන්නේ නැහැ, සද්දයක් ඇසුරු කරන්නේ නැහැ, ගඳක් සුවඳක් ඇසුරු කරන්නේ නැහැ, රසක් ඇසුරු කරන්නේ නැහැ, හිතවිල්ලක් හිතේ නැහැ. හැබැයි කුමක්ද ඇසුරු කිරීමක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඉතින් මේ වගේ තැන්වලදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපිට මේ බඳු තැනක ඉඳලා කෙලස් කපා හැරීමක් කරන්න බෑ. අපි කෙලස් කපා හරින්න නම් හොඳ දැනුවත් බවක් අවශ්‍යයි. හොඳ සතිමත් බවක් අවශ්‍යයි. අවදිමත් ගතියක් අවශ්‍යයි. ඒතර ඒ අවදිමත් ගතිය, දැනුවත් ගතිය වෙනුවට මෙතන උත්සන්න වෙලා තියෙන සමාධිමත් ගතිය. ඒ නිසා ඒ සමාධිය බරපතල විදිහට ඉස්සරහට අරගෙන ඒ තුල කාලය ගත කිරීම බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ආනන්ද සප්පාය සූත්‍රය කියලා බලන්න පුළුවන්. ආනන්ද සප්පාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විපස්සනාවක් ගැන සමතය ගැන එහෙම විස්තර කරගෙන කරගෙන යනකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ආනන්ද සාමීන් වහන්සේ, එතකොට සාමීනි මේ විපස්සනාව වඩන ඔක්කොමලා රහත් වෙනවද, සම්පූර්ණයෙන් නිවන් දකින්නවද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඇතම් කෙනෙක් නිවන් දකිනවා, ඇතම් කෙනෙක් නිවන් දකින්නේ නැහැ කියලා. දැන් එතකොට ආනන්ද සාමීන් වහන්සේ අහනවා ඉතින් ඒ ස්වාමීනි මෙච්චර මෙහෙම කළත් නිවන් නොදකින්න හේතුව මොකද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ පහළ වෙච්ච සමාධිය ඒ මට්ටමේදී පෙන්වන්නේ නේව සංඥා නා සංඥා යන මට්ටමක්. يعني මේ විපස්සනාවෙන් හැදෙන සමාධිය ඒ අරූප ධ්‍යාන මට්ටමක් වගේ මට්ටමකට හරි ප්‍රබල තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ යෝගාවචරයාගේ හිත එතන ගිහිල්ලා බැස ගන්නවා. එතන ගිහිල්ලා ඇලෙනවා. එතන ගිහිල්ලා මුල් බැස ගන්නවා. ඒ බඳු මුල් බැසගත්ත මට්ටමක් බුදුරයන් වහන්සේ කියනවා නිවනක් නෙමෙයි කියලා. නිවීමක් නෙමෙයි එතන තියෙන්නේ. එතන කෙලෙස් ක්ෂය කිරීමක් නෙමෙයි එතන තියෙන්නේ. ඉතින් එතකොට එහෙමනම් ඒ ආනන්ද සප්පාය සූත්‍රයේ බුදුරයන් වහන්සේ යම්කෙසේ අනතුරු ඇඟවීමක් හඟවනවා. එතකොට මේ විපස්සනාව හරහා වුණත් පැමිණෙන සමාධියකට ඇලෙන්න එපා කියලා. ඒ තුල බැහැගන්න එපා කියලා අනතුරු ඇඟවීමක් කරනවා. හොඳයි.
දැන් හිත කියන එකක් අපි මරණ මොහොතේදී තිබුණොත් එතකොට දැන් එතන මම නැත්නම් එතකොට කයත් එතකොට තියෙන්නේ විශ්වයත් එක්ක එකතු වෙනවා. ඒක දැන් අපිට හොඳටම
ප්‍රත්‍යක්ෂයිනේ.
එතකොට සිතත් එක්ක තමයි ඉන්නේ. එතකොට කයේ දැනෙන ස්වභාවය යන්තම් දැනෙනවනේ. ඒක මොනවායි පැහැක් නෙමෙයි. සබ්ජක් ඇහුනොත් ඒක දැනෙනවා. එතකොට මම හත්තටම දැන් මේකෙදී ලැබුවේ ඇතුලේ අපිට අවශ්‍ය වෙන්නේ මරණ මොහොතෙදී ඔය විදියට හිත එහෙමම තිබිලා නිවිලා යෑමක් නේ අපි බලාපොරොත්තු වෙන්නේ.
හරි. ඔව්.
එතකොට දැන් මම නැත්නම් සිතත් එක්කම ඉන්නවා නම් ඒකේ විකට උපාදාන කර ගැනීමක් නෙමෙයි. ඒක දැන් තියෙන සතිය හරහා මට තේරෙනවා මෙතන උපාදාන කිරීමක් නෙමෙයි. නමුත් අර මරණයට මුහුණ දීම සඳහා නිකන් සෝදානමක්. දැන් මේ විදිහට දැන් ටික 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 කය මැරිලා ගියත් ඒක දිහා ඔය කියන තත්ත්වෙන් බලන් ඉඳලා දැනීම නැති වෙනකන් එහෙම ඉන්න පුළුවන්
ඒකත් දැන් ඔය ගැන විස්තරයක් කියනවා ඔය ධාතු විභංග සූත්‍රයේ දිහෙම තවත් සූත්‍රවලත් ඇති. දැන් ඔය වේදනාව මූලික කරගෙන ඊට පස්සේ අපි හිතමු කෙනෙක් ඒ උපාදාන නොකරන මට්ටමක් හදාගත්තට පස්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් එයාට තේරෙනවලු දැන් බොහොම කාය පරියන්තිකං වේදනං වේදයාමි इति පජානාති. දැන් මේ කය කෙලවර කරගත්ත වේදනාවක් දැනෙනවා. ජීවිත පරියන්තිකං වේදනං වේදයාමි इति පජානාති. දැන් මේ වේදනාවෙන් ජීවිතේම කෙලවරලා යනවා. මේක මේ අන්තිම වේදනාව වෙන්න තියෙන්නේ. මේ මරණ වේදනාව වෙන්න තියෙන්නේ. මේ වේදනාව අවසන් වෙන්නේ මරුණට පස්සේ. එච්චරට උච්චන්න මරණාසන්න වේදනාවක් මරණීය වේදනාවක් දැන් මේ තියෙන්නේ. ඉතින් ඒ වේදනාවයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ කියලා ඒ යෝගාචරය දැනගන්නවලු. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා හැබැයි මේ කාය පරියන්තිකං වේදනං ජීවිත පරියන්තිකං වේදනං කියන මේවා පවා උපාදාන නොකිරීම නිසා. ඊට පස්සේ සීති භවිස්සන්ති මේවා නිකන් සිසිල් වෙලා යනවා. සිසිල් වෙලා යනවා කය මිය යනවා උපාදාන නොකිරීම නිසා නිවිලා යනවා කියලා අර මහත්ය කියනා වගේ. එතකොට අපිට මරණ මොහොතේදී ප්‍රබල වේදනාවක් දැනෙන්න පුළුවන්. ඒක නැත්තේ නැහැ. නමුත් ඊට මෙහාදී යෝගාවචරයේ පුරුදු කරන්නේ එතකොට මේ වේදනාවන් උපාදාන නොකර ඉන්න. එතකොට එයාට මරණ මොහොතේදී දැනෙනවා දැන් මේනම් ඇවිල්ලා තියෙන්නේ වේදනාවක් මේක ඇවිල්ලා ඉවර වෙන්නේ මරුණාට පස්සේ තමයි. එයා හැබැයි ඒක උපාදාන කරන්නේ නැහැ. ඒ හරහා දැන් කයත් අවසන් වෙනවා හිතත් අවසන් වෙනවා. ඉතින් ඔය වගේ කතාවක් ප්‍රකාශ වෙනවා. හැබැයි ඔතනදී තව පොඩි දෙයක් ඔකට එකතු කරන්න අවශ්‍යයි. ඒ තමයි අර චේතනා සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ ඒ පෙන්වන தත්ත්වය. දැන් ඒ බැස ගන්න හිත නැත්නම් ඒ පතිත්ත්‍ිත විඥාණය ගැන ඒ වගේම පුනර්භවය ගැන ඒ චේතනා සූත්‍රවලදී විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා යංච බික්කවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඤ්ඤානස්ස තිතියා. මහණෙනි යම් වෙලාවක චේතනාපූර්වක යමක් කරද්දි එතන මේ විඤ්ඤාණය වැස ගන්නවා. විඤ්ඤාණයට පිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි එහෙම චේතනාපූර්වක යමක් නොකලත් හිත ඔහේ නිකන් කියෝ කියෝ ඉන්නවා ප්‍රකල්පනා කර කර ඉන්නවා. එතකොට ඒ තුල විඤ්ඤාණයට වැස ගන්න පුළුවන්. ඊට පස්සේ කියන මේ දෙකම නැතත් කියන්නේ චේතනාපූර්වකව මොකක්වත් කරන්නේත් නැහැ හිතේ ප්‍රපංච ප්‍රකල්පනා ඒවා ඇත්තෙත් නැහැ. දැන් හිතත් ඒකතකින් බලහම දැන් ඔය අපි කියන මට්ටමනේ. දැන් හිතේ මොකක්වත් ප්‍රකල්පනයක් උපාදානයක් චේතනාපූර්වක බව මොකක්වත් නැහැ. හරි සැහැල්ලු ගතියක් තියෙන්නේ. හැබැයි යංච අනුසේති කියන කොටසකුත් තියෙනවා. ඒකත් පතක තියාගන්න අවශ්‍යයි. යංච අනුසේති හිතේ තියෙනවා හැබැයි තාම අනුසය මට්ටමක්. තාම 100%ක් පිරිසුදු වෙලා නැහැ. යංච අනුසේති. ආරම්භන මේතං හෝති විඥානස්ස තිතිය. එය ප්‍රමාණවත් වෙනවා විඥාණයට පිට ගන්න. ඒ නිසා අපිට තේරෙන්නේ ඒ කියන්නේ මේ සූත්‍ර අනුව අපිට තේරෙන්නේ හිත අල් මේ කියන්නේ මම මේ කියන්නේ නැහැ හැබැයි මේ මරණ මොහොතම කියලා. හැබැයි ඊට මෙහාදී අපි ප්‍රයත්නවට උපාදාන නොකරන මට්ටමක් ප්‍රපංච නොකරන මට්ටමක් චේතනා කරන මට්ටමක් පැවැත්වුවේ නැතත් අපේ හිතේ තාම අනුසය තියෙන තාක් අපිට ඊළඟ භවයක් සිද්ධ වෙනවා. ඒ නිසා තවත් පැත්තකින් කියනවා නම් තව ඕකට ලස්සන උදාහරණයක් එනවා අනාථපිණ්ඩික සිටුතුමා සම්බන්ධයෙන්. අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකත් කියවලා බලන්න. එතෙන්දී දැන් මේ අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්නව ඉන්නේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා එතෙන්ට පැමිණෙන සරියුත් මහරහතන් වහන්සේ ආනන්ද සාමින් වහන්සේ දැනගන්නවා මේ තැනත්තා දැන් මරණාසන්නව ඉන්නේ කියලා ගම්භීර මේ දහමක් දේශනා කරනවා. ඉතින් එතෙන්දී කියන්නේ මේ විඤ්ඤාණයට බැහැගන්න දෙන්න එපා. රූපයක බැසගන්න දෙන්න එපා, වේදනාවක බැසගන්න දෙන්න එපා, සංඥාවක බැසගන්න දෙන්න එපා, සංස්කාරයක බැසගන්න දෙන්න එපා. නැත්නම් රූපයක, සද්දයක, ගන්ධක, රසක, පහසක, සිතුවිල්ලක බැසගන්න දෙන්න එපා කියලා හැම තැනම ඒ කිසිවක් තුල නොපිහිටි தත්ත්වය තමයි අවධාරණය කරන්නේ. ඉතින් ඒක කිව්වහම ඉතින් මේ අනාථපිණ්ඩිකතුමා සිතුතුමා අඬන්න පටන් ගන්නවා. ඇයි මට මේක කලින් කිව්වේ නැත්තේ කියලා. මෙච්චර ගැඹුරු දහමක්. කෙසේ නමුත් එතුමා ඉතින් මිය ගිහිල්ලා දිව්‍ය ලෝකේ තමයි උපදින්නේ. දැන් එයා ඒක තේරුම් ගත්තා නම් එහෙම්ම ඉතින් රහත් වෙන්න ඕනේනේ. මේක රහත්ුන් නැහැ. එයාගේ හිත ඉතින් එනවාට බැහැගෙන තියනවා කියන්නේ. යම්කිසි දෙයක් උපාදාන වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඉතින් දිව්‍ය ලෝකේ උපදින්න ඇත්තේ. ඉතින් ඒ නිසා මෙතෙන්දී අපිට කියන්න බෑ කෙනෙක් අති දක්ෂ වෙලා මරණාසන්න මොහොතේදී කිසිම දෙයක් උපාදාන නොකරන මට්ටමක් පවත්වලා රහත් වෙන්න තරම් එයාට කුසලතාවයක් ලැබෙයිද, එච්චර කරගන්න බැරි වෙලා ඊළඟ භවයක් එයාට ලැබෙයිද කියන එක ඉතින් නිශ්චය වශයෙන් කියන්න අමාරුයි. ඉතින් ඇතන් කෙනෙක් ලබලත් තියනවා නැත්තෙත් නෑ. දැන් උදාහරණයක් වශයෙන් දැන් ওই විදිහටම සරියුත් මහරහතන් වහන්සේ අවවාදයක් දෙනවා ඡන්න ස්වාමීන් වහන්සේට. උන්වහන්සේමයි ගිහිල්ලා අවවාද කරන්නේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේත් වඩින. මට මතකද ආනන්ද ස්වාමීන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේ වඩින. ඉතින්ද කියන්නේ නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැති. ඒතකොට මේ නිශ්චිතයාටයි සලිතයක් තියෙන්නේ, අනිශ්චිත වූ හිතක් පවත්වන කෙනාට සලිතයක් නැහැ. සලිත අනිසිතස්ස චලිතං නැති. සලිත ඊට පස්සේ මෙහෙම නිසිතස්ස අනිසිතස්ස චලිතං සිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති. චලිතේ අසති පස්සද්දි. එහෙම චලිතයක් නැත්තම් එයාගේ හිතේ තියෙන සංසිඳීම. පස්සද්දිය සති නැති නොහොති. එබඳු පස්සද්දියක් නැත්තම් පස්සද්දියක් තියෙනකොට නැතියක් නැහැ. හිත නිකන් එල්ලවීමක් යොමුවීමක් නතියක් එතන නැහැ. නතියා අසති ආගති ගති නොහොති. එතකොට ඒ බඳු හිතක් එන යන ගමනක් නැහැ. ආයෙ නතර වෙලා. ඊළඟ තත්ත්වයට යාමක් හෝ පස්සෙක් දිච්ච දෙයක් අල්ල ගැනීමක් හෝ ඒ යාම් ඊ මේ හිතේ නැහැ. ආගති ගතියා අසති චතුූපපාතෝ නොහොති. එයාගේ එතකොට අලුත් තත්වයක ඉපදීමක් භව තත්වයක ඉපදීමක් එයාගේ නැහැ. ඉපදීමක් නැත්තම් මරණයකුත් නැහැ. චතුූපපාතෝ අසති නේව ඉද නහුරං උභයම අන්තරේ ඒසේ වන්තෝ දුක්කස්ස. එතකොට මේ මතක් කරනවා එහෙම එබඳු චතුූපපාතයක් නැත්තම් එතකොට මෙතනත් නැ එතනත් නැ මේ දෙක අතරත් නැ එහෙනම් දුකේ කෙලවරයි. එතකොට මෙන්න මේ අවවාදය දීලා එනවා චන්න ස්වාමීන් වහන්සේ පිරිනුවන් පාන. උන්වහන්සේ ඊළඟ භවයකට යන්නේ නැ. ඒ නිසා අපිට නිශ්චය වශයෙන් 100ක් කියන්න බෑ. අනිවාර්යයෙන්ම එතකොට මේ මරණ මොහොතේදී කෙනෙක් ධර්මානුකූල ක්‍රියාත්මක වෙලා මෙතෙන්දී සම්පූර්ණයෙන්ම රහත් වෙයිය නැත්නම් ඊළඟ භවයකට යාවිය කියන එක ඉතින් හරි අපාරුයි කියන්නේ. එක එක තැන්වලදී එක එක විදිහට ඉතින් ඒ අය තම තමන්ගේ දක්ෂතා අනුව ඒ අවසාන මොහොත තීරණය කරගෙන තියෙනවා.
එහෙමයි සාමනස පහදෙදී එතකොට උපවාසයේ කියන්නේ අර ස්වභාවයේ ඉන්න එපා එක අත්හැරලා දාලා සාමාන්‍ය විදිහට ඒ කියන්නේ සාමදේම දැනුවත්ව උපාදාන නොකර ඉන්න එක තමයි කරන්නේ.
ඔව් එතන තමයි ඇත්තටම විපස්සනාවක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අතන
ඔව් මොකද අර ස්වභාවයේදී ඇත්තටම මේ කිසිම අර අපි සාමාන්‍යයෙන් කරන විතක්ක කියන්නේ ඇනලිසිස් මොනවත් කරන්න බෑ.
බෑ අනහරි. ඔව්
දැන් මම මේ කියන්න හදන්නේ මගේ ප්‍රැක්ටිස් එකේ කියන්නේ මගේ පුහුණුව විකාශනය වෙච්ච ඇති අද ස්වාමීන් වහන්සේ අපිට දේශනා කරපු දේට අනුගතව. දැන් ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා දැක්වුවා උදාහරණයක් සත්‍ය මරණයට සත්‍යයට අභිදානිය දෙන්නේ ගැන. එතකොට ඒ විතරක් නෙවෙයි තව මේ මාර්ගයේ යනකොට අපි ගොඩාක් හොඳ දේවල් කරනවා. එහෙම හොඳ දේවල් කරනකොට මමිය ඇති වෙන හැටි ඉස්සෙල්ලා පෙනෙන්න පටන් ගත්ත හොඳට. ඊට පස්සේ තවත් ඒක තුලින් ඇති වෙන දෙයක් දැක්කා. දැන් ඒක පෙනෙනවා විතරක් නෙවෙයි මම හැදෙන හැටි පෙනෙනවා විතරක් නෙවෙයි තේරුම් ගන්න පටන් ගත්තා. ඒ පිළිම නිසාම සම්මා දිට්ඨිය සහ සම්මා සතිය කියන එක වැඩි දියුණු වෙන හැටි ඒකේ අන්තර් ක්‍රියාකාරීත්වයක් ඇති. ඊට පස්සේ ඕකට ඔයක වඩා පහුවෙලා තමයි තේරෙන්න පටන් ගත්තේ සාරම්භයේ බොහොමත්ම සිවුරු ඇති. ඒ කියන්නේ සාරම්භයේ මූලික තත්ත්වයෙන් ඇති වෙන එක පැහැදිලිව තේරුම් ගන්න ඉස්සරින්දා. නමුත් සාරම්භයේ කියන්නත් බැරි තරමට වචනේ පාවිච්චි කරන්නත් බැරි තරමට මොකක් හරි යමක් කියන දේට ප්‍රතික්‍රියාවක් වශයෙන් අපි දෙන පිළිතුර ස්වාධීනව නැතුව හිතේ ඇතිවෙන තේපාව ඒක සාරම්භයේ යම් කිසි නැදකමක් කියන බව එක තේරෙන්න පටන් ගත්තා. එතකොට ඇතැම් වෙලාවට ලොකු බයකුත් ඇති වෙනවා. මේ මගේ අම්මේ මගේ හිත කොච්චර ව්‍යාපාදයක බර දෙයක්ද, මේ මුළු චරිතයම ව්‍යාපාදයේ දෝ කියලා වගේ හැඟීමකුත් ඇති වුණා. පස්සේ ඉතින් ඕක දකින්නකොට තවත් අපුරු දෙයක් සිද්ධ වුණා. මේ ඇනලිසිස් ඒ කියන්නේ ඉංග්‍රීසි වචනයකට ඉතර සුදුසු නෑ. නමුත් ඒ වගේ අන්තර් ක්‍රියාකාරීත්වය නිසා ඒ මොහොතේ ඒක ඇති වෙන හැටි පෙනුණා. ඊට පස්සේ බය ඇති වෙන එක නැති වෙලා ගියා. ඒක රසවත්යක් හැටියට ඒ මොහොතේ ඇති වෙනවා. ඒක දකින්නවා. දකින්නවත් එක්කම ඒකේ මේ යාස්ත්‍රණය මොන විදියටද හැදිලා තියෙන්නේ, හැදෙන හැටි මොන හේතු නිසාද ඒක හැදෙන්නේ කියන එක තේරෙනකොට අරක මග හැරිලා යනවා. ඒ කියන්නේ මේ යාන්ත්‍රණය තේරෙනකොටම අර ක්‍රියාකාරීත්වය නම් වෙනවා. ගොඩ නැගිලා හැදෙන එක වගේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒක එතනින් නතර කරලා දැන් ස්වාමීන් වහන්සේ ඊළඟට කියපු දේවල්, ඒ කියන්නේ ඔය සීලේ ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කර අර අනිත් පැතිකඩවල් අපිට ගිහිය වශයෙන් කරන්න ගියොත් ලොකු පටලවීමක් වෙන්නේ. මොකද අපි ගිහියෝ ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා උතුර මේ මාර්ග දෙක වෙනස්. එතකොට මම මේක අහන්නේ මේ ආපත්‍යයට ඇති වෙන්න පුළුවන් කුකුසක් නිසා. එතකොට අපි ගිහිය වශයෙන් ඉඳගෙන ඒ කියපු ඉහළ සීලය රකින්න ගියොත් අපි පටලව ගන්න. මොකද අපිට මේ ජීවිතයක් ගත කරන්න තියෙන නිසා. එතකොට ඒ එකම බුද්ධ කාලේ පසු කාලවලත් මේ මාර්ගයේ ගමන් කරපු ගිහිය බොහෝ දෙනෙක් සත්‍ය අවබෝධ කරගෙන තියෙනවා. ඒ කියන්නේ සත්‍ය යම් යම් පැතිකඩ සෝවාන් සකදාගාමි ඇතැම් විට අනාගාමි සත්‍යයන් පවා. එතකොට එහෙම නම් දැන් ස්වාමීන් වහන්සේලාට දේශනා කරපු අර ඉගල සීල තත්ත්වය නැති වුණත් ගිහියෙකුට අර වගේ මූලික තත්ත්වය මධ්‍යම තත්ත්වයට පවා පත් වෙන්නට, ඒ කියන්නේ අනාගාමි තත්ත්වයට පවා පත් වෙන්නට ඒ කියන අඩු සීලෙන් ප්‍රඥාව අවදි වීම නිසා මාර්ගයේ වැඩිමක් තියෙන්නේ සිද්ධ එකෙන සතිය සහ ප්‍රඥාව අත්‍තර සීලයේ දුරට ගියේ නැති වුණාට වර්ධනය වීමට හැකියාව තියෙනවා. ධර්මං කියපි අර ගොඩ නැගී දෙන හැටි දැක ගන්නවා වගේ වෙනකොට එතකොට ඒවා ඒ විශ්ලේෂණය තමන්ගේ තුළ සිද්ධ වෙන නිසා අත්‍තර දුරට සීලයේ දුරින් ගියේ නැතත් අපිටත් ඒ වැඩේ කරගන්න පුළුවන්කමක් නිසාද අපිට පුළුවන් වෙන්නේ මාර්ගඵල ලබන්න.
මත් හිතනවා එහෙම උත්තරයක් තමයි දෙන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් ගිහි පිරිස සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ පැවිදි සීලයක් දේශනා කරන්නේ නැහෙනේ. ගිහි අයට දේශනා කරන්නේ විශේෂයෙන්ම පංචශීලය. ඒතර පංචශීලයක ඉඳලා ඒ කටයුත්ත කරන්න පුළුවන් බව සූත්‍ර දේශනාවලදී, ඒ කියන්නේ මම කියන්නේ අනාගාමී වීම කොහොමද කියන්න මට එච්චරම මතකයක් නැහැ. දැන් පංචශීලයෙන් සෝවාන් වීම සකදාගාමී වීම හොඳටම පැහැදිලි කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් පංචවේර භය සූත්‍රය කියලා සූත්‍රයක් හම්බ වෙනවා අංගුත්තර නිකායේ පංචක නිපාතේ. එතෙන්දී බුදුරජාන් වහන්සේ කියනවා ඒ සෝවාන් තත්ත්වයට පත්වෙච්ච කෙනෙක් නිසා අනිත් සතෙකුට බයක් උපදින්නේ නැහැ. ඉතින් ඒකයි පංචවේර භය කියන නමත් පාවිච්චි කළ තියෙන්නේ. දැන් මේ තැනත්තා කිසිසේත්ම ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ. ඒ නිසා ප්‍රාණඝාතය සම්බන්ධයෙන් මෙයා වලකී සිටින නිසා අනිත් කෙනෙකුට මෙයාගේ හරහා කිසි බයක් උපදින්නේ නැහැ. ඊළඟට මෙයා කිසිසේත්ම හොරකමක් කරන්නේ නැහැ. ඒතර හොරකමක් නොකිරීම නිසා ඒ හොරකමක් වීම තුලින් ඇතිවෙන යම්කිසි බියක්, සැකක්, චකිතයක් තතිගැහන් තතිගැන්මක් ඒවා මොකක්වත් මේ තැනත්තා නිසා අනිත් කෙනෙකුට පහළ වෙන්නේ නැහැ. හරි මෙයා කාම මිත්‍යාචාරයේ යෙදෙන්නේ නැහැ. කාම මිත්‍යාචාරයේ නොයෙදෙන නිසා. එතකොට අන්න ඒ හරහා පහළ වෙන්න තියෙන බයක් තතිගැන්මක් පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා බොරුවක් කියන්නේ බොරුවක් නොකියන නිසා ඒ බොරු කීම හරහා පහළ වෙන යම්කිසි මේ තියෙනවා නම් මේ බයක් බොරු කීම හරහා මෙයා මේ බොරුවක්ද කියන්නේ නැත්නම් හරි දෙයක්ද කියන්නේ කියලා පහළ වෙන්න පුළුවන් මේ මොකක්ද ඒකට කියන්නේ පහළ වෙන්න පුළුවන් යම්සි කෙනෙක්ගේ හිතේ සැකයක්. ඉතින් එහෙමත් එකක් පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයාගේ රහමිර පානයක් සිද්ධ වෙන්නෙත් නැහැ. රහමිර පානයක් නොකරන නිසා දැන් අපේ යම්සි කෙනෙක් බීලා ඇවිල්ලා ඉතින් කරන දේවල් ඉතින් මම අලුතෙන් කියන්න දෙයක් නැහැ නේ. ඒ නිසා යම්සි කෙනෙක්ගේ හිතේ බයක් සකිතයක් පහළ වෙන්න තියෙනවා නම් එතකොට එහෙම දෙයක් පහළ වෙන්නෙත් නැහැ. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ ඒ පෙන්නන ඒ තත්වය ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් මම දැන් ඒ සූත්‍රය පොඩ්ඩක් ආයි මතක් කරනවා නම් යං ගහපති පානාතිපාති පානාතිපත් පාත පච්චය දිත්ත කම්මිකම්පි භයං වේරම් පසවති සම්පරායි කම්පි භයං වේරම් පසවති චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පරිසංවේදේති පානාතිපාතා පටිවිරතස්ස ඒවං තං භයං වේරම් ූපසන්නං හෝති. දැන් මේ ප්‍රාණඝාතය නිසා යම්සි කෙනෙකුට මේ එයාටම වෙන්න පුළුවන් අනිත් අයට වෙන්න පුළුවන් යම් බයක් තැති ගැනීමක් තමන්ට හෝ අනුන්ට සිද්ධ වේද මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් සිදු වේද චෛතසික වශයෙන් චේතසික වශයෙන් හෝ යමක් දුම්නසක් සිද්ධ වේද එතකොට ඒ බඳු ප්‍රාණඝාතයන් නොකරන කෙනාට ඒ බිය නැහැ. ඉතින් මේ විදිහට මේ සීල්පද පහ ගැන ප්‍රධාන සීල්පද පන්සිල් ගැනම මේ සූත්‍රයේ විස්තර වෙනවා. එතකොට මේ පස්වැදෑරුම් බිය වෛර සංසිඳනවා ඒ සෝවාන් වෙච්ච තැනත්තෙකුට. එතකොට මේ කතාව ගැන තනි කර හෙනම් ගිහි ප්‍රතිපදාවක්. එතකොට ගිහියෙකුට ඒ පංචශීල ප්‍රතිපදාවේ ඉඳලා ඉමානි පංච භයානි වේරානි රූපසන්තානි හොಂತಿ මේ බිය පහම දුර වෙලා යනවා මේ පංචශීල පද ආරක්ෂා කිරීම නිසා. කතමේහි චතුහි සෝතාපත්තියංගේහි සමන්නාගතෝ හොති මේ තැනත්තා ඊට අමතරව සෝතාපත්ති අංග හතරේකනුත් යුක්ත වෙනවා කියලා ඉතින් තවදුරටත් මේ සූත්‍රය විස්තර වෙනවා. ඉතින් අපිට පැහැදිලි. ඒතර සෝවාන් වීම කියන එකට අනිවාර්යයෙන්ම පංචශීල මට්ටමින් කරන්න පුළුවන්. සකදාගාමී වීම ගැනත් ওই විදිහට ඇති අනාගාමී වීම ගැනත් ওই විදිහට ඇති. දැන් තවත් අරුණ මහත්තයා කියපු වැදගත් කාරණයක් තමයි දැන් බුදුරයන් වහන්සේ තවත් තැන්වලදී උදාහරණයක් වශයෙන් දැන් ඔය සරකාණි සූත්‍රය වගේ තැන්වලදී සමහර තැන්වලදී යනවා ඒ කියන්නේ අපි දකින පැතිවලට වඩා වෙනස් පැති තියෙනවා. ඇතැම් තැන්වල තියෙනවා දැන් එක තැනැත්තෙක් ඉන්නවා එයා හොඳට සීලය රකින්නවා එයා සීලය රැකලා ගිහිල්ලා එයා ගැනත් කියනවා සෝවන් දොන්නොම කියලා. තවත් කෙනෙක් ඒ තරම් සීලය රකින්න බව පේන්නේ නැහැ හැබැයි එයා සකදාගාමි වෙලා කියලා කියනවා. ඒ එතකොට ඉතින් අනිත් මිනිස්සු කෑ ගහන්න ගන්නවා ඉතින් බුදුරජාන් වහන්සේ මේ මොකද්ද කියන්නේ මේ මෙච්චර පිරිසුදු සීලය ආරක්ෂා කරපු කෙනා ඇයි මෙයා සෝවන් විතරක් උනේ අරතරම් සීලය ආරක්ෂා කරපු නැති කෙනා ඇයි කොහොමද එයා සකදාගාමි උනේ කියලා මේ ගිහි පින්වතුන් දෙදෙනෙක් ගැන බුදුරජාන් වහන්සේ කරපු විවරණේ සම්බන්ධයෙන් මතවාදයක් ගොඩනගනවා. එක්තරා අන්දමක හැලහැප්පීමක් සිද්ධ වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියන්නේ මොකද්ද? ඒ තැනැත්තාගේ ප්‍රඥාවේ වෙනස්කම් තියෙනවා. එයා ඒ කලින් කීපෙක නා සීලය රැක්ක තමයි පිරිසුදු සීලය ආරක්ෂා කරා තමයි. හැබැයි ආගේ ප්‍රඥාව ඒ තරම් මොහුකුරාගේ ගතියක් නැහැ. හැබැයි අනිත් එක්කන සීලය ආරක්ෂා කළා සම්පූර්ණයෙන්ම දුසිල්වත්ත හිටියේ නැහැ. හැබැයි එයා ප්‍රඥාවෙන් අධිකයි. එතකොට අන්න ඒ තැනත්තා අර කලින් එක්කනට වඩා අර බොහෝම පිරිසුදු මට්ටමකින්ම සීල ආරක්ෂා කර තැනත්තාට වඩා එයා ඒ දෙවැනි එක්කනා තමන්ගේ ප්‍රඥා අධික බව නිසා එයා ඊට වඩා මට්ටමකට ගියා කියලා ඔය වගේ තැන් සූත්‍ර දේශනා විමසද්දී හම්බ වෙනවා. ඒ නිසා පන්සිල් මූලික කරගෙන වුණත් කෙනෙකුට සෑහෙන්න ගිහි ප්‍රතිපදාවක් රැකගෙන සෑහෙන දුරකට යන්න පුළුවන්. දැන් තවත් උදාහරණයක් කියනවා නම් දැන් ඔය චිත්ත ගෘහපතිතුමා එතුමා අනාගාමී වෙච්ච උපාසකෙක්. ඉතින් එතුමාගේ තිබිච්ච දක්ෂතාවය විවිධ සූත්‍රවලදී පෙන්නුම් කරනවා. වෙනම මේ සූත්‍ර ගණනාවක් එකතු කරලා තියෙනවා චිත්ත සංයුක්තය කියලා. ඒ චිත්ත සංයුක්තයේදී භික්ෂුන් වහන්සේලා පවා එතුමාගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ කෙනෙක් එක්තරා අවස්ථාවකදී සූත්‍රයක් දේශනා කළා, නැත්නම් ගාථාවක් දේශනා කළා, ඔබතුමාට මොකද්ද මේ ගාථාව ගැන හිතෙන්නේ කියලා එහෙම ප්‍රශ්න අහනවා. එතකොට මේ චිත්ත ගෘහස්තුමා ඒ භික්ෂුන් වහන්සේට විස්තර කරලා දෙනවා මේකෙන් කියවෙන්නේ මෙන්න මේකයි. දැන් ඔය සතියේට කියන වචනයක් තමයි මොකක්ද ඒකට කියන්නේ මේ සමාන වචනයක් කියනවා ඒකාරෝ කියලා. ඒකාරෝ කියන වචනේ අන්තර්ගත වෙන ඒ ගාථාව විසඳලා දෙන්නේ ඒකට අටුවාවක් සපයන්නේ චිත්ත ගෘහපතිතුමා. ඉතින් එතකොට ඒ චිත්ත ගෘහපතිතුමා ඇතර කොයිතරම් ප්‍රඥාවන්තයෙක්ද කියන එක අපිට පෙන්වුම් කරනවා. ඒ නිසා ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. ඒතර කොයි මට්ටම් වලදීත් මේ ප්‍රඥාවෙත් සෑහෙන මූලික වීමක්. ඒ ප්‍රඥාවන්තව තමන්ගේ හිතේ පහළ වෙන සියුම් සියුම් කෙලෙස් දැක දැක ප්‍රහාණය කිරීමක් කියන එක අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපි ඒවත් බලමු ඉස්සරහට ටිකක් කතා කරන්න. එතකොට ඒ වගේ ඉතින් මේ ගමනේ විවිධ පැති තියෙනවා. එක දෙයක් විතරක් නෙමෙයි මූලික වෙන්නේ. තවත් ඉතින් බොහෝ කාරණා මූලික කරගෙන බොහෝ කාරණාවල සංප්‍රයුක්ත ප්‍රතිඵලයක් වශයෙන් තමයි යන්න වෙන්නේ.
මේයි ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට පටිලා විදිහට පැහැදිලි කරා. ස්වාමීන් වහන්සේගේ භවගමන නිමා කර ගැනීමට කැමති ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන ප්‍රෝධියකින් ඒක බොහොම සුඛ ප්‍රතිපදාවෙන් කරගන්නට ලැබේවා කියලා ඉපසිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.
හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ ප්‍රශ්නේ කල්යාණිට ලැබෙන අවස්ථාව ඉදිරිපත් කරන ඔබගේ පැනය.
ඔය පොඩ්ඩක් හයියෙන් කියන්න, අපිට ඇහෙනවා මදි.
දැන් ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
අවසාර ස්වාමීන් වහන්සේ, මගේ ප්‍රශ්න ටිකක් මේ ශල්බන් දුජ්ජේ මහත්තයාට සමානයි. මේ මගේ පුහුණුවේදී මේ භාරයන්ක භාවනාවේදී සමාධිය රැමකට නිතරම මට පුළුවන් වෙනවා. මම දෙනපතා වගේ භාවනා කරනවා සක්මනේ. පරයන්කයි ඒ එතනදී අර එක්තරා ආනාපානස්ති සංසිඳිලා නැව වොයිඩ් එකකට වගේ ශුන්‍යතාව වගේ තත්ත්වයකට ගියාම ගොඩක් වෙලා ඉන්න පුළුවන්. එතෙන්දී අර ඔබවහන්සේ ඉස්සෙල්ලා එක්ස්ප්ලේන් කළා ඒක. එතෙන්දී මට තේරෙනවා දැන් මේ යම්සි මගේ තාම විඥානය නැත්නම් සතිය තාම යම්සි සිව් මට්ටමකින් පවතිනවා කියලා. එතෙන්දී ඉතින් හොඳට විදිතම ඉන්න අසහිතනාර උපාදාන කරගෙන පඩි දෙකක් සිද්ධ වෙනවා. ඉතින් මට කියනවා මේ විදිත මේ තත්ත්වේ ඉඳලා පුළුවන් තරම් සමාධිය ඉඳලා බලන්න ඕනේ. නමුත් මේකත් අනිත්‍යයි. ඉතින් මම ආපස්ස වෙනකොට ඒකත් අනිත්‍ය තත්ත්වය අවබෝධ වෙනවා. ඒකත් එතනදී යම් කිසි විපස්සනාවක් වෙන්නවා කියලා තේරෙනවා. නමුත් මේ වොයිඩ් එකට වගේ ගියාම මම නිතරම දැනෙන දෙයක් තමයි දැන් මරණ වේලාවේදී මම දැන් මේක කොහොමද හසුරුවා ගන්න කියන එක. ඒ වෙලාවට සමහර වෙලාවට ගොඩක් ලෙඩුණු වෙලාවට භාවනා කරන්න බැරි වෙනවා. මට අසනීප වුණාම එහෙම අමාරුයි භාවනා කළේ සමාධියට යන්න. එතකොට මට හිතෙනවා දැන් මම මරණ වේලාවේදී දැන් මේ තත්ත්වෙට මට යආ ගන්න බැරි. මෙහෙම ඉතින් එහෙම හිතනවා නැත්නම් එහෙම හිතන එක වැරදිද දන්නේ නැහැ. මේ තාම ඉතින් ගොඩක් ආශ්‍රවන්ත දේවල් තියෙනවා නේ හිතින් ගත කරන කෙනෙක් වශයෙන්. නමුත් එතනදී එක මම කොහොමද හසුරුව ගන්නෙ? තවදුරටත් මට කියන්න පුළුවන් ඉතින් තමන්ගේ දක්ෂතා අනුශාසන ශක්තිය මේක දිගටම පදින කල යුතු දෙයක් කියලා දන්නවා. එහෙම එක පාරකට ප්‍රතිඵල ලැබෙන්නේ නැති බවක් දන්නවා. ඒක ගැන ඔබවහන්සේගේ
හොඳයි. ඇත්තටම සමාධිය ඒක තමයි. සමාධිය නෙමෙයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. දැන් ඔව්. දැන් ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලාට අවවාද කරනවා. ඇතැම් භික්ෂුන් වහන්සේලා ඉන්නවා ඒ වගේ සමාධියට හොඟක් කැමති, සමාධිය මූලික කරගෙන යනවා. සමාධිය ඇතැම් වෙලාවට තින් ලෙඩ දුකක් හැදිලා නැති වෙනවා. ඊටසින් බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් එනවා. අන්න අර ස්වාමීන් වහන්සේ බොහොම දුප්පත් වෙලා ඉන්නවා, දුකටපත් වෙලා ඉන්නවා. පොඩ්ඩක් පිහිට වෙන්න වඩින්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතෙන්ට වඩිනවා. වැඩම කරාට පස්සේ ඉතින් අහනවා මේ ඔබට සීලය ගැන මොකක් හරි දුකක් තියෙනවද මේ කුකුසක් තියෙනවද එහෙම මේ කුකුසක් නැහැ කියනවා කියන්නේ සීලය පිරිසුදුයි ඊට පස්සේ මොකද තියෙන ප්‍රශ්නේ කියලා අහුවාම කියනවා ස්වාමීනි මට මේ ඉස්සෙල්ලා නම් මේ සමාධි මට බොහොම යහුසුලුව ගන්න පුළුවන් මට කැමැති කාලයක් ඉන්න පුළුවන් හරි පහසුවෙන් ගන්න පුළුවන් දැන් මේ ලෙඩේ හැදිලා මට මේ සමාධියට යන්න විදිහක් නැහැ ඉතින් ඕක තමයි මට තියෙන ප්‍රශ්නේ ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මහාන මේ මගේ ශාසනය සමාධිය මූලික කරගත්ත ශාසනයක් කියලාද හිතන්නේ කියලා. සමාධිය ප්‍රතිෂ්ඨාව කරගත්ත සමාධිය මූලික කරගත්ත සමාධිය එල්ලේ කරගත්ත ශාසනයක්ද මගේ ශාසනය කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා. සමාධිය මූලික කරගත්ත ශාසනයක් නෙමෙයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ නිසා සමාධියක් කියන එක මුලදී වැදගත් තමයි. ඒ කියන්නේ සමාධියක් අවශ්‍යයි මේ ගමන යන්න. නමුත් ඉතින් පස්සේ සමාධියට වඩා වැදගත් වෙන්නේ සතියයි ප්‍රඥාවයි. සිහිය හොඳට තියාගෙන ඒ හිතේ පැහැදිලි බව උපයෝගී කරගෙන හිත මොකක්වත් ඇසුරු නොකරන මට්ටම් මූලික කරගෙන ප්‍රඥාව එතන යොදවලා හිත තව තවත් පිරිසුදු කර කර යන ගමනක් කරහා තමයි අපිට ආශ්‍රවයන් ඡය කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි බඳු ගමනක තමයි යන්න උත්සාහත් වෙන්න තියෙන්නේ. ඒ නිසා මේ කතා කරන මමත් මේ ආශ්‍රවයන් ඡය කරගෙන සම්පූර්ණේ රහත් වෙලා කතා කරනවා නෙමෙයි. ඉතින් අපිට යන්න ඉස්සරහා ගමනක් තියෙනවා. හැබැයි යන්න තියෙන්නේ මේ බුදුහාමුදුරුවෝ පෙන්නන මේ පාරේ. ඉතින් අපිට අර මෑනියෝ කිව්වා වගේ ඉතින් 100ට 100ක් මේ භවයේදීම සියලු සකල ක්‍රේෂයන් ප්‍රහාණය කරලා රහත් වෙන්න පුළුවන්කම ලැබෙයිද කියලා ඉතින් 100ක් කියන්න බෑ. ඉතින් ඒක සමහරවිට පාරමී ශක්තියක් වෙන්න පුළුවන්, ලැබෙන අවස්ථාව වෙන්න පුළුවන්, විවිධ හේතු වෙන්න පුළුවන්. ඉතින් නමුත් ඉතින් උත්සාහය අතරින් නැතිව ප්‍රතිපදාව යන්න තියෙන්නේ මෙන්න මේකයි කරන්න තියෙන්නේ මෙන්න මේකයි කියලා අපි නිවැරදිව තේරුම් අරගෙන ඒ තුල අඛණ්ඩව නියැලීම තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා අපිට කවද ප්‍රතිඵල ලැබෙයිදෝ කියලා එතන අර ප්‍රතිඵලයක් මූලික කරගෙන results oriented යන විදිහ ඒකෙන්ද හරි ටිකක් අසහනකාරී. තාමත් මේක උනේ නෑනේ තාමත් මේක උනේ නෑනේ කියලා එතන එන්නේ ටිකක් අසහනකාරී ගතියක්. ඒ වෙනුවට මේ මොහොතේ හිත නිවීමක් අසුර කරනවා. මේ මොහොතේ හිතේ කෙලස් නැත්තම් මේ මොහොතේ හිත කිසිවක් ඇසුරු කරන්නේ නැත්තම් මේ මොහොතේ හිත උපාදාන කරන්නේ නැත්තම් එහෙනම් මේ මොහොතේ හිත නිවිලා තියෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නන පාර දැන් භාවනා කළා දැන් විපස්සනා වඩලා අවුරුදු ගානකින් නිවන් දකින්න පාරක් නෙමෙයි. මේ මොහොතේ දැකලා මේ මොහොතේ හිතේ රාග ద్వේෂ මෝහ දැකලා මේ මොහොතේ නිවන ප්‍රතිපදාව. මේ මොහොතේ එහෙමනම් රාග ద్వේෂ මෝහ වලින් තොරව හිත පවත්වන්න උත්සාහන්ත වේදේ. එතන කෙලෙස් දුරු කරන. එතන හිතේ දැවිලි තැවිලි දුරු කළා. හිත සැනසීමකට නිවීමකට සහනයකට පත් කරන අකාලික වූ ප්‍රතිපදාවක් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ.
ස්වාමීන් වහන්සේ එහෙමයි ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක්. මොකද දැන් ඔය මම ඔස්ට්‍රේලියාවෙ ඉන්නේ, මම ළඟට එනවා ලෙඩ්ඩු ටික්ලා. මේවා ටික්ලා කියලා જાතියක්. ඒගොල්ලෝ කැලේ ඇවිදින අයට ඇගෙල්ලෙනවා. ඒ වගේ අය විල ඒක ගලවන්න කියලා කියනකොට මට ළඟදී ප්‍රශ්නය ආව. ඒ සතාව ගලවන්න හදනකොට මට මතක් වුණා දැන් ගහට යන්න කරන්නේ යන්නේ. ඒ වෙලාවට ටිකක් මට හරි අමාරු වෙන කවුරුත් කිත් නෑ අය පහු බාර දෙන්න. පොඩි දෙයකට ස්පිටාල්ට යවන්නත් බෑ. ඒ වගේ වෙලාවකදී මොකද කරන්න කියලා අන්තිමට චූටි සතෙක් 2 mm වගේ by 2 mm තින් අන්තිමේදී මට තින්නේ කරවන්න සිද්ධ වුණා. ඉතින් මම ඒක පස්සටවිලින්න පස්සෙ ඒ වගේ වෙලාවකදී ඒක නොකලේ මුත් ලෙඩක් අමාරු වෙනවා ඉස්සෙල්ලින්. ඒ වගේ තත්ත්වයකදී කොහොමද ස්වාමීන් වහන්සේ?
මම නම් හිතන්නේ ඒ වගේ තැන්වලදී අපි දෙපැත්ත සංසන්දනය කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ නැත්නම් වෙලාවට ඔය වගේ ඒ කියන්නේ සිල්පද කීපයක් එකිනෙකට පරස්පර වෙන ගතියක් එන්න පුළුවන්. දැන් ඒ කියන්නේ දැන් මම සතාට දනුකම්පා කරන්නේ මේ තැනත්තට දනුකම්පා කරන්නේ. නැත්නම් සතේකටද මම මූලිකත්වය දෙන්න ඕනේ මනුස්ස ජීවිතයකටද? එතකොට ඉතින් මනුස්ස ජීවිතයකට මූලිකත්වය දෙන්න ඕනේ කියන එක ඉතින් අපිට තේරෙනවානේ. එතකොට මොකද ඒ කියන්නේ අපිට දැන් සම්පූර්ණයෙන්ම කිසිම සතෙක් මැරෙන්නේ නැති විදිහට එහෙම ඉන්න ගියොත් ඉතින් අපි ටිකක් අන්තගාමී වෙනවා. එතකොට අර අපිට යන්න වෙන්නේ කවුද අර මේ 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 ජෛන මහාවීර ගිය පැත්තකට අපිට යන්න වෙන්නේ. ඒක අපිට වතුර ටිකක්වත් බොන්න වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ එච්චර අන්තගාමී පැත්තකට ගෙනහිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ යන්නේ මෙද ප්‍රතිපදාවක. බුදුරජාණන් වහන්සේ දැන් එක්තරා අවස්ථාවකදී මුගලන් රහතන් වහන්සේ වතුර ටිකක් බොන්න අරගෙන උන්වහන්සේ දකිනවා මේ වතුරේකේ පුංචි පුංචි ශුද්ධ ජීවීන් ඉන්නවා. අද කාලේ වචනෙන් කියනවනම් දැන් ශුද්ධ ජීවීන් ඉන්න බව උන්වහන්සේගේ අභිඥාවට හසු වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීනි මේ වතුරේකේ බොහොම අතිශය මේ සියුම් සියුම් සත්තු මේ වතුරේකේ ඉන්නවා. ඉතින් මම කොහොමද මේක පානය කරන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ඔය මට්ටමට යා යුතු නෑ. මේ සාමාන්‍ය ඇහැට සත්තු පේන්නේ නැත්තම් එහෙමනම් මේක පානය කළාට වරදක් නැහැ. ඉතින් එතකොට බැලුවාම ඉතින් අපිට මේ ලෝකේ ජීවත් වෙනවා කියන්නෙම එක්තරා අන්දමකින් තවත් කෙනෙකුට යම්කිසි හිරිහැරයක් සිද්ධ වෙනවා ඉතින්. ඒ කියන්නේ මේ අපි පාරේ ගමන් කරද්දී සත්තු මැරෙනවා. සමහරවිට ඉතින් හුස්ම ගන්නකොටත් ඉතින් මේ හරහා සාහෙන සත්තු ප්‍රමාණයක් අපේ ඇතුළට ගිහිල්ලා ආශ්වාසය හරහා ඇතුළට ගිහිල්ලා උන් මැරෙනවත් ඇති. ඉතින් එතකොට අපි එච්චර දුරට යන්න ගියොත් අපි අන්තවාදී ගමනක් කරනවා. ඒතර අපිට ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි මෙතෙන්දී ඒ චේතනාපූර්වකව අපි මේ කර්මය කරනවාද කියන එක තමයි මේ වැදගත් වෙන්නේ. අපි චේතනාපූර්වකව උමනායෙන්ම කෙනෙක් කෙරෙහි වෛරයෙන් ද්වේෂයෙන් සතෙක්ව මරනවාද? එහෙම නැත්නම් මෙතෙන්දී අපි හිතමු මේ මිනිස්සෙක් කෙරෙහි තියෙන මෛත්‍රී සහගතව එයාගේ ඉල්ලීම පරිදි ඒ සතාව අයින් කළා විසි කළා දානවාද නේද?
ඇහෙනවා
මේ ප්‍රශ්න දෙක කිටි ප්‍රශ්න දෙක ස්වාමීන් වහන්සේ කියන්නේ.
ඔව්.
පළවෙනි ප්‍රශ්න තමයි මේ ගිරිමාන සූත්‍රය ස්වාමීන් වහන්සේ අවස්ථා පහක් කෙරි කරුවා. ඒක තවදුරටත් ඒක දිගටම කරනවද 38 වෙනිද භාවනා සමග?
ඔව් තියෙනවා. එන කියන්නේ හෙට පටන් ගන්නවා. හෙටත් ගිරිමාන සූත්‍රය තමයි ඊළඟ දවස් පහේදී කරන්න යන්නේ.
හරි කියන්නේ ඒ ප්‍රශ්න තමයි ස්වාමීන් වහන්සේ මේ අරුණ මහත්තයාගේ ප්‍රශ්නෙට මම අහන්නේ අර එක අවස්ථාවකදී ශාස්ත්‍රඥ වහන්සේ කිව්වා නේද මේ අපි වාගේ ගිහියන්ට මේ ප්‍රශ්නයක් කරු ව්‍යංගපජ්ජ සූත්‍රයේදී ප්‍රඥාව දිනු කරලා සමුදය නිරෝධය දැක්වීමෙන් අත් මේ යන මාර්ගයට යන්න පුළුවන් කියන එක සංහන්සර ව්‍යංගපජ්ජ සූත්‍රයේ ප්‍රඥාවෙන් දිනු කරන්න දිනු කිරීම වැදගත්කම වහන්සේගේ අදහස මොස්තන්නා
සර්ණයි. හොඳයි. ඒක තමයි ව්‍යග්ගපඤ්ච සූත්‍රය වගේ සූත්‍රවලදී දැන් බුදුරජාණන් වහන්සේ කියනවානේ මේ ඒ කියන්නේ උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවිකතා ඔය විදිහට ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ ගිහි ප්‍රතිපදාවක්, ගිහි ජීවිතයක් ගත කරන පිරිසකට ඒ උත්තාන සම්පදාවක් දේශනා කරනවා. ඒ කියන්නේ කම්මැලිකමකින් තොරව මේ හොඳට සංවිධානය කළා ඒ තමන්ගේ කටයුත්ත කිරීම ගැන විස්තර කරනවා. එහෙම නැත්නම් ධන දාන්නේ උපදවා ගන්න හැටි ගැන විස්තර කරනවා. ඊළඟට ආරක්ක සම්පදා කියලා මේ ඒ උපදවාගත් ධනය දාන්නේ ඒ තමන්ගේ වස්තුව ආරක්ෂා කිරීම ගැන විස්තර කරනවා. ඊට පස්සේ කල්යාණ මිත්‍තතා සමජීවිකතා කියලා තවත් පැත්තක් විස්තර කරනවා. ඒ කල්යාණ මිත්‍ර ඇසුරක් කරහා ඒ තමන් ගත කරන ඒ මට්ටමින් තව පොඩ්ඩක් කොහොමද ඉස්සරහට එන්නේ? ආධ්‍යාත්මික ජීවිතයකටත් පිවිසෙන්නේ කොහොමද? කොහොමද සීලයක් ආරක්ෂා කරන්නේ? හිතේ සමාධියක් දියුණු කරගන්නේ කොහොමද? ප්‍රඥාවක් දියුණු කරගන්නේ කොහොමද කියලා ඉතින් විස්තර කරනවා. ඊට පස්සේ සමජීවිකතාව කියලා තමන්ගේ අයවැය දෙක සමබර කරගෙන ඒ කටයුතු කිරීම ගැනත් විස්තර කරනවා. ඉතින් මේ මම කිව්වේ කාරණා හතරයි. ඉතින් මේ විදිහට ගිහි පින්වතුන්ටත් ඒ මාර්ගයේ ගමන් කරන්න විස්තර කරලා තියෙනවා. දැන් තවත් පැත්තක් ඕනනම් මතක් කර දෙයි. මට තවත් කරුණක් හිතට ආවා. දැන් එක්තරා අවස්ථාවකදී නකුල පිතු ගෘහපතිතුමා මරණාසන්නව ඉන්නකොට නකුල මාතා ඇය මේ බොහොම හොඳ බණක් කියනවා ඒ නකුල පිතු ගෘහපතිතුමාට. කියනවා මේ කලබල වෙන්න එපා, ඔයා මරුණයි කියලා බය වෙන්නේ. මරුණාම මේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න යන්නේ නැහැ. ඔයා මරුණාම මේ ධනය දාහන්නේ මේ අපිට අහිමි වෙයි කියලා බය වෙන්න යන්න එපා. ඒවා දැනටමත් මට පවර්ලා තියෙනවා මම ඒව දන්නවා මේ කොහොමද මේව පරිහරණය කරන්න කියලා. ඊට පස්සේ ඔයා මැරුණාම මේ බුදුරජාන් වහන්සේට දෙන ඒ ගරුසැලකිලි ඒ සංඝයා වහන්සේලාට කරන ගරුසැලකිලි ඒව නතර වෙයි කියලා හිතන්න එපා. මම ඒකට උත්තක් කරනවා. ඊට පස්සේ ඔබතුමා මිය ගියාම මම මේ ශික්ෂාව ආරක්ෂා කරන එක අතහැරලා දාවේ. මම තවදුරටත් මේ දහමේ යෙදෙන එකක් නැහැ කියලා එහෙම සැකයක් ඇති කරගන්නත් එපා. මම හොඳට මේ දහමේ වැඩි වඩා යෙදෙනවා. ඉතින් ඒ බුදුරජාන් වහන්සේ පෙන්නපු මාර්ගයේ යම්කිසි ප්‍රතිපදාවක් අනුගමනය කළා යම්කිසි ප්‍රතිඵලයක් භුක්ති විඳින අය අතර මමත් එක්තරා කෙනෙක් කියලා මේ නකුල මාතාව නකුල පිතු ගෘහපතිතුමාට බණ කියනවා. දැන් මේ නකුල පිතු ගෘහපතිතුමා මේ ලෙඩ වෙච්ච වෙලාවක ඉතින් ඊට පස්සේ නකුල පිතු ගෘහපතිතුමා මේ සූපත් වෙලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියනවා මේ බලන්නකෝ මේ නකුල මාතාව මට මෙහෙම කිව්වනේ කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේත් ඒක අනුමත කරනවා. අනුමත කළා කියනවා ඕ මේ නකුල මාතාව මගේ ගෘහ ශ්‍රාවිකාවන් අතර මේ හොඳ සමාධියක් සහිත අය අතර කෙනෙක්. ඒ මගේ දහම අනුගමනය කරන පිරිස අතර ඉන්න ඉතාම වටිනා කෙනෙක් තමයි මේ නකුල මාතාව. ඉතින් එතුමිය ඔබතුමාට ඔය කියලා තියෙන බණ ටික ඉතාම වටනවා කියලා ඒක අනුමත කරනවා. ඒ නිසා ඒ ගිහි පින්වතුන් බුදුරජාන් වහන්සේ පෙන්වපු දහම ඒ තමන්ගේ ගිහි පංචශීලය ආරක්ෂා කරන ගමනේ කරන අතරේ අනුගමනය කරලා තියෙනවා.
අතිරංසන ස්වාමීන් වහන්සේ පිරුණා.
හොඳයි හොඳයි.
ඊළඟ පැලේ පද්මිනී විජේසේකර මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්. මයික් එක අන්මියුට් වෙලා තියන්නේ අපිට ඔබ කියන දේ ඇසෙන්නේ නැහැ. ඊළඟ කෙනාට අවස්ථාව ලබා දෙනවා. දිලිනි ජයකොරිට අවස්ථාව ලැබෙනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මං කියනක හේවත් ස්වාමීන් වහන්සේ.
එහෙනම් එහෙනම්.
Can I please ask my question in English?
Fine.
ස්වාමීන් වහන්සේ, I heard in the Slovakian sermons There were two defilements discussed. One was transgressional and obsessional. And can you please explain the difference?
Transgressional and obsession.
Obsessional defilements.
Yeah. So basically, I mean, these are the ones Buddha mentioned in three categories. That the transgressional ones is typically explained as vitikkama kilesa. Say for example, now you get an idea, say you get a thought to kill an animal. So that is only at the what you call as obsessional level. So it has come to the surface of the mind. So that is that you are recognizing at that level. So that is called obsessional level. So you are again and again, suppose there's kind of a thought coming to kill an animal. So that is obsessional level. And then assume that you go and kill that animal. So that is where the transgression happens. That is where you are breaking the precept. So that breaking the precept level is called the transgressional level. But on the other hand, there is another level, that is the latent level. So there is a latent level where that is why it is coming to the obsessional level. And ultimately you couldn't bear it, you couldn't protect your sila. Ultimately, you break the seal and kill the animal. That is the transgressional level. So there are such three layers, so three levels are mentioned into the defilements.
Thank you very much, Swami
Nansen.
That was very helpful.
Therwan
Saranai.
Padmini Vijayasekara Mahatmiyata avasthawa labenawa nawathath try karanna puluwan. මයික් එක අන්මියුට් කරන්න පුළුවන්. ඔබට පැනයක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න.
හොඳයි මං හිතන්නේ මාක්කාරී ප්‍රශ්නයක් තියෙනවා වගේ මයික් එකේ. ඔව්. එහෙනම් අදත් අපි පැය දෙකක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම දේශනාවේ නිරත වෙලා තියෙනවා. එහෙනම් අද අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත් ආ වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා නද්දම් පසින්තුම් මන්දිතුම් වරං සාරිපුත්තාදි තේරානං අගතම් පටිපාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.